Vậy, em nắng. දැන් අපි මුල් අකුසල් හිත් අට වෙනකම් විස්තර කතා කරගෙන ගියා නේද එදා අකුසල් හිත් මුල් අට කතා කළා ඒ වෙනකම් තියෙන කරුණු වල අපට තවත් ලැබුණු වැදගත් කරුණු ටීකාවල එහෙම පොඩි විස්තරයක් මතක් කරන්න තමයි හිතුවේ දැන් අපි විභාවිනියේ තිබුණු ඇතැම් කරුණු ටිකක් ගැන කතා කළා එත් එක්කම පරමත්ත දීපනී කියන පොත්වල එහෙමත් තව අමතර කරුණු කියවෙනවා වැදගත් කරුණු. එතකොට මේ වන්දනාමය කුසලයෙන් කොහොමද මේ අන්තරාය නිවාරණය වෙන්නේ? එහෙම නැත්නම් දැන් අර මුලින්ම තෙරුවන් වන්දනාවක් කළානේ පොත ආරම්භයේදී නේද? එතකොට කොහොමද මේ වන්දනා කරන එකෙන් අපට ලැබෙන්න තියෙන අනතුරු වලකින්නේ ඒක ගැනත් ඉතින් විස්තර කරනවා. එතකොට මේ වන්දනාමය කුසලය කියලා කියන්නේ ප්‍රයෝග සම්පත්තියක්. ප්‍රයෝග සම්පත්තියක්. මේ ප්‍රයෝග සම්පත්තිය නිසා අර බාහිර විපත්ති ප්‍රත්‍ය ඉවත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ බාහිරින් අපිට ලැබෙන්න තියෙනවා නම් නරක විපාක උපද්දවන ප්‍රත්‍ය ඒ දේවල් බැහැර කරන්න ශක්තියක් හැදෙනවා මෙන්න මේ ප්‍රයෝග සම්පත්තිය නිසා. ඒ විදිහටම ඒ විපත්ති ප්‍රත්‍ය දුරු කරලා සම්පත්ති ප්‍රත්‍ය එළවලා ඒවා අපිට ලබා දීලා ඊතා ප්‍රනීත 이르තු චිත්ත ආහාර සමුත්ථිත රූපයක් ඇති කරනවා. ඒ කොහොමද වෙන්නේ? අපි හොඳ හිතක් ඇති කරගද්දී ඒ හිතෙන් උපදවන චිත්තජ රූප ප්‍රසන්න වෙනවත් එක්කම ඒ හොඳ 이르තු ආහාර ආදියත් අපිට ලැබෙන්න සලස්වනවා මේ කුසලයේ නිසා. ඒකේ විපාක විදියට. එතකොට අන්න අපි අපිට ඒ ලැබෙන උපකාරක ප්‍රත්‍ය නිසා මේ කරපු කුසලයෙන් ලැබෙන උපකාරය නිසා මොකද වෙන්නේ? අපට අපේ ජනක කර්මය තියෙනවානේ මේ උප්පත්තිය ලබා දුන්නු. ඒ ජනක කර්මයට අනුබලයක් ලැබෙනවා මෙන්න මේ කුසල් ධර්ම නිසා. අලුතෙන් කරන කුසලයේ නිසා අර ජනක කර්මයට උපස්තම්භයක් ලැබෙනවා. ඒත් එක්කම මොකද වෙන්නේ? ඉඩ නොලැබුණු කුසල විපාකයන්ට ඉඩක් හදලා දෙනවා විපාක දෙන්න. දැනට ඉඩ ලැබිලා නැති එහෙම නැත්නම් අපි ඒකට කියනවා අලද්දෝ කාස කර්ම කියලා. ලද්දෝ කාස කියලා කියන්නේ ඉඩ ලැබුණු එහෙම නැත්නම් විපාක දෙන්න අවස්ථාව ඉලඹුණු කර්ම කියන එකයි. ලද්දෝ කාස කම්ම කියලා කියන්නේ ලැබුණු ඉඩ ඇති කර්ම කියන එකයි. එතකොට ඇතැම් කර්ම තියෙනවා ඒ විදිහට විපාක දෙන්න ඉඩ ලැබිලා නැති. ඒවට අපි කියනවා පාලියෙන් අලද්දෝ කාස කම්ම. එතකොට ඉඩ ලැබිලා නැති කර්මවලට ඉඩක් හදලා දෙනවා මෙන්න මේ අලුතින් අපි සිද්ධ කරන කර්ම. අලුතින් කරන කුසල කර්ම නිසා ඒ ඉඩ ලැබිලා නැති දැනට ඉඩ ලැබුණු නැති කර්මයන්ට ඉඩක් හදලා දෙනවා විපාක දෙන්න. පැහැදිලි නේද? ඒ නිසා මොකද වෙන්නේ? අභිනව කුසල විපාක ඉදිරිපත් වෙනවා. දැනට ලැබිලා තියෙන අකුසල් විපාක ඉදිරිපත් වෙලා තියෙන ඇතැම් අකුසල් විපාක ඉඩ නොලැබී යනවා. ඒවට ඉඩ නොලැබී යනවා. පැහැදිලි නේද? මෙන්න මේ විදිහට තමයි ඒ අහිතකර ප්‍රතිඵල දුරු වෙලා හිතකර ප්‍රතිඵල ඉදිරිපත් වෙන්නේ. පැහැදිලි නේද? වන්දනාමය කුසලයෙන් මේක සිද්ධ වෙන විදිය. තව අමතර විස්තර ගොඩක් තියෙනවා. ඒවා පසුව එමීට කියව ගන්න. මේ ඔක්කොම අපිට කියන්න ගියොත් මේ ටික අපිට අවසන් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා වැදගත්ම කරුණු ටික විතරක් අපි මේ සටහන් දාලා තියෙනවා. ප්‍රමේකදී ඊට අමතරව තව කියනවා ඒ මේකෙදි එතකොට ඒ ජවන මෙද ජවනවල ශක්තියත් මේකට ලැබෙනවා කියන එක. එතකොට ඒ ප්‍රථම ජවනයේ විතරක් නෙවෙයි මෙද ජවන්වල උපස්තම්භක ශක්තියත් දැන් ඒ ජවන්වලින් විපාක ලැබෙද්දී ප්‍රථම ජවන් හතේ ඒවගෙන කටිය කරලා නැද්ද දන්නේ නේ. කුසලයක කුසල වීතියක ජවන් හතෙන් ප්‍රථම ජවනයේදී විපාක ලැබෙන්නේ මොන භවයේද? වර්තමාන භවයේදී. අවසාන ජවනය ඊළඟ භවයේදී. මෙද ජවන් පහෙන් ඕනෑම අවස්ථාවක කියලානේ කියන්නේ. පැහැදිලි නේද? එතකොට ඒකෙදි ඒ විශේෂයෙන් කියන්නේ මේකෙදි විස්තර කරනවා ප්‍රථම ජවනයේ විපාක ජනක කෘත්‍ය අඩුයි. ඒකෙන් අහේතුක විපාකයක් විතරයි ලබා දෙන්නේ. ඒ නිසා මෙතනදී විශේෂයෙන් අදහස් කරන්නේ ඒ උපස්තම්භක කෘත්‍යයත් උපස්තම්භක ශක්තියත් මේකෙන් අදහස් කළා කියලා. ඒතොර ඒ ජනක අවස්ථාව විතරක් නෙවෙයි. ඒ කියන්නේ අභිනව විපාකයක් ජනනය කිරීම විතරක් නෙවෙයි. ඒ අනිත් මෙද තියෙන ජවන් වලිනොත් උපස්තම්භක කෘත්‍යයක් කරනවා. දැනට තියෙන කර්මයන්ට උපස්තම්භක ශක්තියක් ඒ ජවන් වලිනොත් කරනවා. පළවෙනි එකකින් විතරක් නෙවෙයි. මේ භවයේදීම වුණත් උපස්තම්භක කෘත්‍ය, ඒ කියන්නේ අනුබල දීමේ ශක්තිය ඒ හැම ජවනයකටම තියෙනවා. ඒතර මෙතනදී අර ඒ සියලුම ජවනයන්ගෙන් සිද්ධ වෙන අනුබල දීමේ ශක්තිය ගැන තමයි විශේෂයෙන් අදහස් කරන්නේ කියලයි මෙතන ටීකාවේ විස්තර කරන්නේ. පැහැදිලි නේ? ඒතර ඒ අලුතින් විපාකයක් උපදවන එක විතරක් නෙවෙයි, දැනට තියෙන විපාකයන් ශක්තිමත් කරන්න අනුබල දීමත් මේකෙන් අදහස් කරනවා. පැහැදිලි නේද? ඒ කුසලයකින් සිද්ධ වෙන. ඊට පස්සේ ආපහු තව වැදගත් කාරණාවක් කියනවා මෙතන. පංච පතිට්ඨිත වන්දනාව ගැන අහලා තියෙනවනේ. මොකක්ද පංච පතිට්ඨිත වන්දනාව කියන්නේ? පසඟ පිහිටුවා වැඳීම කියන්නේ මොකක්ද? කවුරු හරි උත්තරයක් දෙමු බලන්න. කවුද? ධම්මවිදූ අයම කියමු බලන්න. මාකර කියනවා ඇහුණා. අපිට මෙහෙට ඇහුන්නේ නැහැ ඒකයි. ඈ? ඔව්. ඒ ස්ථාන ඒ ස්ථාන බිම තියලා ඒ ස්ථාන පහක් නේද මේ කියලා තියෙන්නේ? ඒක බලලා නෙවෙයි කිව්වේ නේද? කොහමද කියලා තියෙන්නේ? පේනවද? කවුද කියවමු බලන්න. කවුරු හරි එකයිස් මගෙන කැමෙන්තෙන් කියවන්න ඕනේ. එතකොට කවුරු හරි නේද මේ හයිලයිට් කරලා තියෙන ටික අනෝපමාස් මගෙන් බලන්න.
අවසරයි සංජි. ජානුද්වේ කප්පරද්වේ නලලාට සංඛාතානි පංචංගානි භූමියම් පතිට්ඨාපෙත්වා වන්ද නෙයානං අභිමුඛං නිපජ්ජන්තෝ කායේන වන්දේති. කායේන වන්දති නාම යං සන්දහාය පංචපතිට්ඨිතේන වන්දිත්වා තත්ත
වන්දිත්වාති
වන්දිත්වාති තත්ත වුත්තම් යායච අවන්දියට්ඨහනේසු වන්දිතස්ස ආපත්ති.
වන්දිතස්ස කියලාද තියෙන්නේ?
වන්දන් තස්ස ආපත්ති හෝතිති.
හරි. එතකොට මෙතනදී මේ කියලා තියෙනවා පේනවා ඇති ධන හිස් දෙක, වැලමිටි දෙක සහ නලල කියන අංග පහ බිම පිහිටුවා වැඳීම ලබන අයගේ අභිමුඛයේ වැතිරෙමින් කයින් වඳිනවා නම් ඒකට තමයි කිව්වේ පංච පතිත්තිත වන්දි පංච පතිත්තිතේන වන්දිත්වා කියලා ඒ තැන්වල කිව්වේ මේ කාරණාවටයි. පසංග පිහිටුවා වැඳ කියලා කිව්වේ ඒකයි. පැහැදිලිද? ඊට පස්සේ පාඩයක් තියෙනවා. මේ ටික කවුරු හරි පරිවර්තනය කරලා කියමු බලන්න මේ අන්තිම වාක්‍ය. කොහොමද මේක පටන් ගන්නෙ? යාය යාය. එතකොට මේ වන්දනා කියන පදයත් එක්කයි මේ යාය කියන කොටස සම්බන්ධ වෙන්න ඕන. ස්ත්‍රීලිංග කරණාර්ථයේ පදයක්. ය ශබ්දයේ. යම් යාය යම් වන්දනාවක් කරන කොටගෙන කියමු හැමෝම. යාය යම් වන්දනාවක් කරන කොටගෙන අවන්දියට්ඨානීසු වන්දන් තස්ස නොවැඳිය යුතු තැන්හි වන්දනා කරන්නහුට ආපත්ති හෝති ඇවැත් වේද ඒ මේ පංචපතිත්ථිත වන්දනාවයි. ඒ ටික අපි අධ්‍යාහාරයෙන් ගන්න ඕනේ. එතකොට කෙටියෙන්ම කිව්වත් මේ පංචපතිත්ථිත වන්දනාවෙන් වැන්දොත් තමයි අවන්දනීය තැන්වලට අවන්දනීය පුද්ගලයෝ කියලා කියන්නේ අවන්දනීයට්ඨානීසු කියලා මේ කියන්නේ මොනවා ගැනද? කවුරු ගැනද? භික්ෂුවකට වෙඩි වඳින්න බැරි අය කවුද? කී දෙනෙක් ඉන්නවද? ඔව් කාන්තාවකට කොහොමත් වඳින්න හොඳ නෑ. ඔව් අනුපසම්පන්න කෙනෙකුටත් හොඳ නෑ. බාල කෙනෙකුට. ආපහු. ඔව් වික්ෂුණියෙකුත් බෑනේ. ඔව් එතකොට ඒ අයත් අනුපසම්පන්නයිම තමයි නේද? ඔව් ඒ යටතරම තමයි. නග්න කෙනෙකුට ඒත් වඳින්න හොඳ නෑ. ආපහු. ඔව් කලහකාරියයිට වැඳට වැද්නේ. අමනාප කෙනෙකුට වඳින්න හොඳ නෑ. වඳින්න යන්න අර කියන්නේ මේ එහෙම සමහර විට කේන්තිය ගිහිල්ලා කකුලෙන් හරි ගහන්න පුළුවන් කියලා කියන්නේ වඳින්නේත් නේද? ඒ වුණාට එවතක් නෙවෙයි. ආපත්‍තිකර වශයෙන් නෙවෙයි එපා කියලා කියන්නේ තැනක. පිරිවෙස් මානත්තාදිය පුරණායට ඒ තැන් ඒ අය ගැන කියන්නේ. ඉතින් ඒ ගැන විස්තර චුල්ලවග්ග පාළියේදී එනවා. ඒ තැන් පසුව දැනගන්න පුළුවන්. ඒ නොවැළිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ නම් කරපු අයට මේ පසඟ පිහිටුවා වැන්දොත් තමයි එවත වෙන්නේ. එහෙම නැතුව අපි නිකම්ම අත් දෙක එකතු කරයි කියලා එවතක් නැහැ. පැහැදිලි නේ? එකක් දැනගන්න ඕන නිසා තමයි අපි මෙතන මේ සටහන දැම්මේ. මොකද ওই සම්බන්ධව බොහෝ අය අතරේ විමති ගැටලු එහෙම තියෙනවා. ඒ නිසා දැන් චාරිත්‍රයක් විදියට සමහර අපිටමත් මොන ගැහුණා සමහර බුරුවන් ස්වාමීන් වහන්සේලා අපිට වඩා වැඩි හිටි. ඒ වුණාට දැක්කම හැමෝටම අත් එකතු කරලා අපි සාමාන්‍ය ගිහි අය සාමාන්‍යයෙන් දෙකලා ඇති වැඩිහිටි බාල ભેදයක් නැතුව ආචාර කරනවානේ. දැන් මලගෙදරකට එහෙම එද්දී එන හැමෝටම ආචාර කරනවා නේද? බාල කෙනෙකුට වුණත් අත් දෙක එකතු කරලා ආචාර කරනවා. දෙන්නම මේ විදිහට ආචාර කරනවද නැද්ද? ආචාර කරනවා. ඒ තැනක එවතක් නැහැ. ඒ නිසා තමයි අර මතක ඇති පෝටිල ස්වාමීන් වහන්සේගේ කතාවේදී එතනදිත් කියනවා ඇඟිලි බැඳලා උක්කු ටිකෙන් ඉඳලා අර සාමණේර රහතන් වහන්සේ ළඟ කමඨං ඉල්ලුවයි කියලා. ඒ වගේම තව අවස්ථා කීපයකදී මේ වගේ අපිට අහු වුණා කියවිලා තියෙනවා. ඉතින් ඒ තැන්වල එතකොට අපි මේ කාරණාව අපිට අහුනේ පසුව. එතකොට මේ තැන්වල ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඒ විදිහට ඇඟිලි බැඳීම කියන එක එතකොට ආපත්‍තිකර වන්දනාවක් නෙවෙයි. පැහැදිලි නේ? බාල කෙනෙක්ව දැකලා වුණත් අර ගරුත්වයට බාල කෙනත් ඔහම අත් එකතු කරනවා වැඩිහිටි කෙනත් එකතු කළයි කියලා එවතක් නැහැ. පැහැදිලි නේ? පසඟ පිහිටුවා වඳින්න බෑ. එහෙම කළොත් ආපත්‍ති. ඉගෙන මොනව හරි ගැටලු එහෙම තියෙනවා නම් ඉක්මනට අහමු බලන්න කාටද. එහෙම ඉතින් අපි වඳින්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් වන්දනා කරද්දී ඒකාංශ කරලා අපි වන්දනා කරන්නේ. දෙවුර පෙරවලා වන්දනා කළයි කියලා එවතක් කියලා නම් අපිට අහුවෙලා නැහැ කොහෙවත්. අර ගරුත්වේ සඳහා අපි ඒකාංශ කරනවා. ඔව් එතනදි කියනවා අර අංග පහ හිතේ ඇති කරගෙන කියන එක නේද? ගාරවංච පේමංච විමති විනෝදනියත් තියෙන එහෙම නේද? අද විදිහට විමති විනෝදනියත් ඒ විදිහටයි කියන්නේ. ඒ කරුණු පහ කියලා එතන කියන්නේ. ඒකත් එතකොට පසඟ පිහිටුවා වෙඳීම තමයි. නමුත් මෙතනදී ආපත්‍ති කරපැත්ත ගැන කියන්නේ මේ විදිහට. ඒව ආපත්‍ති කර නෙවෙයි නෑ. ඒව ගැන පරිවාර අටුවාවේ එතනත් විස්තර එනවා. එතනදී 25 දෙනෙක් ගැන කියනවනේ. අවන්දනීය පුද්ගලයෝ කියලා. අපරේපි පංච අවන්දනීයා කියලා ඒ විදිහට එනවා නේද? ඔව්. ඒ තැන්වල ඒ සියලු දෙනාම ආපත්‍ති කර වශයෙන් නෙවෙයි කිව්වේ. නුසුදුසු වශයෙන්. ඒව ගැන අපි විනය පොතේදී වැඩි විස්තර දැනගමු නේද? කවර චිත්තයස්මද කරන්නේ හරිය. ඊට පස්සේ මෙතන තව කරුණු ටිකක් කියවෙනවා. මේ අභිධර්ම දේශනාව ඇයි දෙවියන්ටම විතරක් දේශනා කරන්නේ? දැන් මේ කාලේ තියෙන එක ප්‍රශ්නයක් නේ. මේක දෙවියන්ටම දේශනා කරපු එකක් නෙවෙයි, මේක මිනිස්සුන්ට දේශනා කරපු එකක් නෙවෙයි. ඒ නිසා මේක මිනිස්සුන්ට අවශ්‍ය නැහැ ඉගෙන ගන්න කියලා එහෙම මතයක් තියෙනවා භික්ෂුන් වහන්සේලා අතරේ. ඒකට උත්තරේකුත් මෙතන කියලා තියෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේලා මේ අභිධර්ම දේශනාව දෙවියන්ටම දේශනා කරන්නේ? කියමු බලන්න මේ කියලා තියෙන කාරණාව සිංහලෙන්.
මොකද්ද හේතුව?
මොකද්ද කියලා තියෙන්නේ? එක දිගටම එතකොට මේ විදිහට මාස 3ක් එකදි නිරන්තරව පැවැත්වීමට සුදුසු කතා මාර්ගයක් තමයි අභිධර්ම දේශනාව කියලා කියන්නේ. ඒ කියන්නේ එක දිගට සම්බන්ධ එකට එක සූත්‍ර දේශනාවක් වගේ මේ අභිධර්ම දේශනාව කියන්නේ. ඒතොර ඒ වගේ දේශනාවක් මනුස්සයන්ට පුළුවන්කමක් නැහැ එකම ඉරියව්වකින් මුල ඉඳන් අග දක්වා එක දිගට අහන්න. ඒ තියා දැන් පැයක් එකමාරයියද්දි එපා වෙනකොට ඉන් කොහොමද මේ මාස 3ක් තියා නේද? පැය 3ක්වත් ඉන්න හරිම අමාරුයි. එතකොට කොහොමද මේ මාස 3ක් ඉන්නේ නේද? ඒ නිසා මේක එක කාරණාවක්. ඊට පස්සේ ආපහු විස්තර කරනවා මේ බඳු එක මාතිකා අනුබන්ධයක්. එහෙම නැත්නම් එකම සම්බන්ධයක් තියෙන කතා මාර්ගයක් නොයෙක් ක්ෂණයන්හි නොයෙක් ජනතාවට දේශනා කරන්නටත් හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් එකම එකට සම්බන්ධ තනි දේශනාවක් භාග්‍යතුන් වහන්සේලා වෙන වෙන අයට දේශනා කරන්නෙත් නැහැ. අපි අද දවස් එකම සතිවට්ටන සූත්‍ර දේශනාව කියමුකෝ. අද විනාඩි 5ක් එක කණ්ඩායමකට දේශනා කරනවා, හෙට එන කණ්ඩායමට ඉතිරි කොටස. එහෙම දේශනා කරන්නේ නැහැ බුදුරජාන් වහන්සේලා. පැහැදිලි නේද? දැන් එකට සම්බන්ධ එක දේශනාවක් නේ. ඒ නිසා එකම පිරිසකට එක දිගට දේශනා කරනවා. මෙන්න මේ කාරණා නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අභිධර්ම දේශනාව දෙවියන්ටම දේශනා කළේ. එතකොට මේ අනිත් බුදුරජාණන් වහන්සේලාත් දෙවියන්ට තමයි අභිධර්ම දේශනාව දේශනා කරන්නේ. හැබැයි මිනිස්සු අභිධර්ම දේශනාව ඉගෙන ගන්න නැද්ද? ඉගෙන ගන්නවා ඈ. ඉතින් මේ කාලෙදිම භාග්‍යතුන් වහන්සේ ඒ නිසානේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඇවිල්ලා දේශනා කළේ ඒ කාලෙදි. එහෙම නැත්තම් ඔක ප්‍රයෝජනවත් නැත්තම් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට දේශනා කරන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රයෝජනවත් වුණ නිසානේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යව 509 අරහත්ත්වයට පත් වුණේ ඒ දේශනාවන් අහලම. පැහැදිලි නේද? එතකොට ඒ විතරක් නෙවෙයි, ඉතින් මනුස්ස ලෝකයේ බොහෝ දෙනෙක් මේ දේශනාවන්ගෙන් තමයි මාර්ගඵල ලබලා තියෙන්නේ. ඉතින් මේ අභිධර්ම දේශනාවේ කියවෙන කරුණෝ සූත්‍ර දේශනාවලත් කියවෙනවා. ඒ කරුණෝ අනුසාරයෙන් තමයි විපස්සනා ආදිය කරලා මේ මාර්ග ඥාන ඵල ඥාන ලබන්නේ. පැහැදිලි නේද? ඔව්. එහෙම මතකයක් නැහැ එහෙමනම් කියලා තියෙනවා. මට එහෙම මතකයක් නැහැ. ඒත් නෑ දැන් හැම සූත්‍රයකම එහෙම අභිධර්මයේ සංක්ෂිප්ත වෙන්නේ නැහෙනේ. පැහැදිලිනේ. දැන් සමහර දේශනා එක්කෙනෙකුට කරපු දේශනා තියෙනවා. ඒකේ අභිධර්ම කොටස් සමහර විට ගැඹුරින් විපස්සනාව කියවෙන්නෙම නැති තැන් තියෙනවා. නේද? ඒ නිසා දැන් සූත්‍ර දේශනා වලින් ඒ අභිධර්මයේ කරුණු සමහර කරුණු තේරුම් ගන්න අමාරුයි. කෙටියෙන් තිබෙන. ඇතැම් තැනක කෙටි කරලා දේශනා කරලා තියෙනවා. ඇතැම් සූත්‍ර දේශනාවල. නමුත් අභිධර්මයේ වගේ විස්තර කරලා බෙදලා දක්වලා නැහැ. ප්‍රධාන හේතුව කියලා තියෙන්නේ සූත්‍ර දේශනාවන් බොහෝ සෙයින්ම ප්‍රඥප්තිය අනුසාරයෙන් කරපු දේශනා. සම්මුති දේශනා කියලා කියන්නේ. ඒතොර සසරෙදී මේ සම්මුති දේශනාවන් හුරු කරලා ඒ ඔස්සේ නුවණ මෙහෙවලා හුරු අයට අවබෝධය පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ ඒ සම්මුති දේශනා කරන්නේ. ඒ අයට ගැළපෙන්නේ. යම් කෙනෙකුට මේ පරමාර්ථ ධර්ම විෂය හොඳට හුරු කරලා තියෙනවා නම් සසරේදී ඒ අයට අවබෝධ වෙන විදියට භාග්‍යතුන් වහන්සේ පරමාර්ථ දේශනාවන් කරනවා. ඒ පුද්ගලයාට අනුව. පැහැදිලිනේ. ඊට පස්සේ අමතර කාරණාවක් මෙතන තව කියවෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා කියනවලු දැන් මේ අභිධම්ම කියන වචනයෙන් විනය සහ සූත්‍ර කියන පිටක දෙකටම වඩා විශිෂ්ට වූ ධර්මය අභිධර්මයයි කියලා. නමුත් ඒ අර්ථය අපි එහෙමම ගන්න එපා කියලායි කියන්නේ. විනයයි විනය සහ ධම්ම සහ විනය කියලානේ කොටස් දෙකට බෙදන්නේ. ඒකට ඒකෙදි විනය සහ ධර්මය කියන කොටස් දෙක එකට සංසන්දනය කරන්න එපා. ඒ මොකද විෂයන් දෙකක් නිසා. විනය කියලා කියන්නේ ආඥා චක්‍රයයි ධම්ම කියලා කියන්නේ ධම්ම චක්‍රයයි. එතකොට ඒ විනය විවර්ණණය කළොත් යම් කෙනෙක් විනයට දොස් කිව්වොත් යම් කෙනෙක් ඒ කෙනාට මොකද්ද වෙන්නේ ඇවත? විනය ඉගෙන ගන්න එපා කියලා කිව්වොත් මොන ඇවතක්ද වෙන්නේ? මොකොත්ම ඇවතක් වෙන්නේ නැද්ද? කෙනෙක් කිව්වොත් විනය ඉගෙන ගන්න එපා. අනාපත්‍යද? සංගාලෝකාසම දුකුලාව එන කවුද? අමත ගවීසියාසම දුකුලාව අත්තකෝ විදායාසම දුකුලාව පචිත ඉවර වෙන්න ඉගෙනගත්තු කී දෙනෙක් ඉන්නවද කියමු බලන්න. පචිත ඉවර කරපු ස්වාමීන් වහන්සේලා අතොස්සම බලන්න. අනික දැන් උපසම්පදාවට ඉගෙන ගන්නව නේද? උපසම්පදාවට නේද? පචිත ඉවර වෙන්නම ඉගෙන ගන්නවා. කින් පනිමේහි කුද්ධාන කුද්දකේහි සික්ඛාපදේහි උද්දිත්තේහි යාවදේව කුක්කුච්ඡාය විහෙසාය විරේඛාය සංවත්තං තීති. සික්ඛාපද විවන්නනකේ දුක්කටන්ද? විනේ විවර්ණනේ පචිති. පැහැදිලි නේද? එතකොට විනය මේ පේනවා ඇති. මේ කියන්නේ ඒ නිසා. හැබැයි ධර්මය විවරණණය කළොත් යම් කිසි කෙනෙක් අභිධර්මය ඉගෙන ගන්න එපා කියලා කිව්වොත් විනේ සූත්‍ර ඉගෙන ගන්න එපා කිව්වොත් මොකද්ද වෙන්නේ? ඇවත දුකුලා. ඊට පස්සේ එකයි මෙතන විස්තර කරන්නේ මේ විදිහට විනය යම් කිසි කෙනෙක් විවරණණය කළොත් එහෙම නැත්නම් විනයට දොස් කිව්වොත් ඒ කෙනා ශාස්ත්‍රුන් වහන්සේගේ ආනා චක්‍රයට පහරක් ගැහුවා වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන අගෞරවය බොහොම ප්‍රබලයි ඒ කෙනාගේ. යම් කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අගෞරවයක් තියෙනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ත්‍රි ශික්ෂාවන් කෙරෙහි අගෞරවය ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි විනයයට දොස් කීමේ ඉහළ ඇවතක් පැනෙව්වේ. එහෙම නැතු අර විනය සියල්ලටම විනය අභිධර්මයටත් වඩා ඉහළයි හෝ එහෙම කාරණාවක් අපිට කියන්නත් බෑ. එහෙම ගලපන්න බෑ. නමුත් මෙහෙම කාරණාවක් නම් කියලා තියෙනවා කියලා කියනවා. මොකක්ද? විනයෝ නාම සාසනස්ස මූලං. විනයේ අට්ඨිතේ සාසනං න තිට්ඨති. තස්මා සාසනස්ස චිරට්ඨිතත් තම්පි විනය විවන්නනේ මහති ආපත්ති පඤ්ඤත්තා කියලා කියලා තියෙනවා. මොකද්ද තේරුම? විනය කියලා කියන්නේ සාසනයේ මූලයයි. විනය පිහිටියාම තමයි සාසනය පිහිටියා වෙන්නේ. ඒ නිසා සාසනයේ චිරස්ථිතිය පිණිසත් විනයට දොස් කීමේ ඉහළ ඇවතක් පෙනෙව්වා කියලා කියනවා. පැහැදිලියද නේද? පැහැදිලිය. ඒ නිසා මේ හේතු නිසා විනයට දොස් කීමේ ඉහළ ඇවතක් පනවලා තියෙනවා. ඒ කාරණාවනුත් ඒ නිසා දැනගෙන තියාගන්න ඕන. හරි. අපි මේ ටික කලින් කතා කළා. මේකෙදි තව කාරණාවක් වැදගත් කාරණාවක් තියෙනවා. ඒකත් දැනගන්න ඕන. මේ සත්‍ය දෙආකාරයි. කොහොමද? ද්වේහි සච්ඡානි සම්මුති සච්ඡං පරමත්ත සච්ඡන්ති. කොහොමද සත්‍ය දෙකක් තියෙනවා? සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. මොකක්ද සම්මුති සත්‍ය කියලා කියන්නේ? ලෝක විවහාර. එතකොට අපි සාමාන්‍යයෙන් අපි දකින දේවල් මේ කෝප්පයක්. එතකොට මේ බෝතලයක් අර තමයි අනෝපම ආයස්ම. ওই විදිහට අපි ප්‍රඥාප්ති ටිකක් තියනවා මේ භික්ෂුවක්. ඒ විදිහට. එතකොට මේ විදිහට සත්ව පුද්ගල ආත්ම ආදී ප්‍රඥාප්ති අර්ථ ඇත්තටම ලෝකයේ සත්‍ය වශයෙන්ම විද්‍යමාන නැහැ. අපි මේ දේවල් බෙදලා බැලුවොත් එහෙම මේ හැම දෙයක්ම බෙදාගෙන ගියොත් මේ පවතින දේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකයේ මනුස්සයෝ මේ දේවල් සම්මුති වශයෙන් පිළි අරගෙන තියනවද නැද්ද? මෙහෙම දෙයක් තියෙනවා කියලා පිළි අරන් තියෙනවා. මනුස්සයෙක් කියලා කෙනෙක් ඉන්නවා කියලා අපි ලෝකයේ සම්මුතියක් තියෙනවා. මේ වගේ ස්වરૂපයක් තියෙන කෙනාට අපි කියනවා මනුස්සයෙක් කියලා. මේ වගේ කකුල් හතරක් තියෙන මේ විදියට ඇවිදින සතෙක් ඉන්නවා නම් බල්ලෙක් කියලා අපි කියනවා. අන්න ඒ විදියට සම්මුති ටිකක් තියෙනවා. අන්න ඒ විදියේ සම්මුති ලෝක ව්‍යවහාරවලට අපි කියනවා සම්මුති සත්‍ය කියලා. නමුත් අපි මේ දේවල් බෙදලා බැලුවොත් පරමාර්ථ වශයෙන් එහෙම නැත්නම් ඒවා බෙදාගෙන ගියොත් මෙන්න මේ කියන සම්මුතිය අතුරුදන් වෙනවා. නමුත් ඒක බොරුවක් නෙවෙයි මේ සම්මුති ව්‍යවහාරය. මොකද ලෝක මහජනයා මේක පිළිගන්න නිසා. පැහැදිලි නේද? ඒත් එකම පරමාර්ථ සත්‍යයක් තියෙනවා. ඒකත් කොටස් දෙකයි. සභාව සත්‍ය සහ අරිය සත්‍ය කියලා. සභාව සත්‍ය ආර්ය සත්‍ය කියලා. ඒතර මේ ධම්මසංගණී ආදී ප්‍රකරණවල බෙදලා දැක්වපු කුසලාදී ධර්මවලට කියන නමක් තමයි සභාව සත්‍ය කියලා කියන්නේ. ඒ සභාව සත්‍ය කියන එකත් ඇතැම් තැනකදී ආර්ය සත්‍ය කියන කාරණාවට පැමිණිලා අසත්‍ය බවටත් පත් වෙන අවස්ථා තියෙනවා. ඒ සභාව සත්‍ය කියන එකත් ආර්ය සත්‍ය කියන න්‍යායෙන් ගත්තම ඇතැම් තැනකදී සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔන්න මේ තැන්වල විස්තර කරනවා. අනුභවන වේදය පදනම් කරගෙන වේදනා චෛතසිකය ධම්මසංගණියේදී බෙදනවා. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා. ඔය විදිහට බෙදුවේ එකම වේදනා චෛතසිකයේද නැද්ද? එකම වේදනා චෛතසිකයෙන් යුක්ත ධර්මවලට තමයි කොටස් තුනක්කට බෙදුවේ. සුඛ වේදනාවෙන් යුක්ත, දුක්ඛ වේදනාවෙන් යුක්ත, අදුක්ඛම සුඛ වේදනාවෙන් යුක්ත කියලා. එතකොට මේ බෙදුවේ අපි මේ සභාව සත්‍ය පදනම් කරගෙන, එහෙම නැත්නම් ධම්මසංගණී ආදී ප්‍රකරණවල තියෙන ඒ දේශනාව පදනම් කරගෙන. එහෙම නැතුව මේක සර්ව ප්‍රකාරයෙන්ම සැප භූත සැප ස්වභාවයක් ඇති නිසා නෙවෙයි. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා අපි ධර්ම ටිකක් වෙන් කළාට ඒවා අනිවාර්යෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම සැපවත් වේදනාද? ඊට පස්සේ ඔන්න ඒකට හේතු විස්තර කරනවා. සබ්බේහි පන අනිච්චතා සංකතතාදීහි අනේක සතේහි ආකාරේහි සබ්බාපි වේදනා දුක්ඛා ඒව. පැහැදිලිද? මේ සියලුම දුක් වේදනාවන් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයට අයිති. දුක්ඛ සත්‍යයට අයිති. ඒ ආර්ය සත්‍ය බෙදීමේදී මේ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියපු ධර්මත් දුක් වේද දුක්ඛ සත්‍යයට යටත් වෙනවද නැද්ද? දුක්ඛ සත්‍ය කියන ඒ ගොඩට ඇතුළත් වෙනවද නැද්ද? ඒකට ඇතුළත් වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා තමයි මෙතනදී කියන්නේ ඒ සැප වේදනාව, උපේක්ෂා වේදනාව, දුක් වේදනාව කියන සියලු වේදනාවන් ආර්ය සත්‍ය බෙදීමේදී අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය යකතට වැටෙනවා. ඒ සියල්ලම නෙවෙයි අර ලෝකෝත්තර ධර්ම හැර අර ටික ලෞකික ඒ සුඛ වේදනාදිය සියල්ලම සත්‍ය බෙදීමේදී ආර්ය සත්‍ය බෙදීමේදී දුක්ඛ සත්‍ය කියන එකට යටත් වෙනවා. අන්න ඒ කාරණාවත් මෙතන කියලා තියෙනවා. ඒ නිසා මේ පදනම් කීපයකදී වෙනස් වෙනස් විදිහේ බෙදීම් ටිකක් තියෙන්නේ. සම්මුති සත්‍යයේ තියෙන ඇතැම් දේවල් සම්මුති සත්‍යයේ තියෙන දේවල් අපි පරමාර්ථ සත්‍යයට එද්දී ඒවා සත්‍ය නොවන බවට පත් වෙනවා, අසත්‍ය බවට පත් වෙනවා. එතකොට පරමාර්ථ සත්‍ය ඇතුලේ තියෙන ඒ සභාව සත්‍ය ඇතැම් දේවල් ආර්ය සත්‍යයට පැමුණාම ඊට වෙනස් විදියට හඳුන්වන්න වෙනවා. මෙන්න මේ විදිය විස්තරයක් තියෙනවා. ඉතින් ඒ ටික හිමීට පසුව වැඩි විස්තර කියවා ගන්න. ඔව්. නෑ, එතනදී සභාව සත්‍ය කියලා කියන්නේ බුද්ධ දේශනාවේ එන දේශනා කියන එකයි. අභිධර්ම දේශනාව. අභිධර්ම දේශනාවේ තියෙන බෙදීම. නෑ නෑ, සියලු ධර්ම කියන එක නෙවෙයි, සමහර දේවල් විතරයි. ඊට පස්සේ මේ චිත්ත කියන පාඨය ටීකාවේ විස්තර කරලා තියෙන විදිය මේ පේනව ඇති. මේ ටික අපි කතා කළාද? කළා වගේ මතකයි නේද? මේ ටික කිව්වේ නැද්ද? මේ ටික කිව්වේ නැද්ද? මේ ටික කිව්වා නේ. එහෙනම් මේ ටික අවශ්‍යත් තියෙන්නේ නේද? අපි මේ ටිකේ විස්තරේ පසුව මෙතන කියලා තියෙනවා. මේ සිංහලෙනුත් දැන් බලා ගන්න පුළුවන්. මේක අපි දීලා යන්න පවර චිත්තාස්මගෙන් අහගන්න ඒ ඉතුරු ටික විස්තර අපේ හදිපි දැන් තිබුණොත්. දැන් මේ ටික අපි කතා කරලා තියෙන යම් මට්ටමකට. ඒ නිසා අතහැරලා යමුනේ. තවත් මේ ක්‍රම 6කින් චිත්ත කියන වචනය විස්තර කරපු අවස්ථාවක් කියන්නේ මේකෙන් සියලු සිත් අදහස් වෙන්නේ නැහැ මේ හැම අර්ථයකින්ම. මේ චිත්ත කියන වචනේ හැදුණු නිරුක්ති ටිකක් මේ. ඒ වෙනස් වෙනස් නිරුක්ති 6ක් වෙන්නලා තියෙන්නේ. ඒකිනෙකේ අර්ථ මෙතනින් යටින් විස්තර කරලා තියෙනවා. ඒ ටිකත් ඕනද? ඕන. විචිත්ත කරනා චිත්තං පළවෙනි කාරණාව විසිතුරු කෘත්‍ය ඇති බැවින්. එතකොට මෙතනදී අදහස් කරන්නේ කෘත්‍යයන් සිද්ධ කරන විඤ්ඤාති සමුත්ථාපක සිත් 32ක් තියෙනවනේ. විඤ්ඤාති කාය විඤ්ඤාති වචී විඤ්ඤාති උපදවන ඒ කියන්නේ කායික ක්‍රියා සහ වාචික ක්‍රියා සිද්ධ කරන්න පුළුවන් සිත් 32ක් තියෙනවා. අපි ඒව පසු ඉගෙන ගන්නවා. එතකොට ඒ හිත් වලින් තමයි කායික ක්‍රියා වාචික ක්‍රියා සිද්ධ කරන්නේ. එතකොට ඒ වගේ විචිත්‍ර බොහොම විසිතුරු කටයුතු කරනවනේ. කායික ක්‍රියා හෝ වේවා වාචික ක්‍රියා. ඒ නිසා විචිත්ත කරන එහෙම නැත්නම් විසිතුරු කෘත්‍ය ඇති නිසා සිතයි කියලා නිරුක්තියක් දෙනවා. විසිතුරු කෘත්‍ය ඇති නිසා. එතකොට හැම සිතකින්ම විසිතුරු කෘත්‍ය කරන්නේ නැහැ. එතකොට මේ නිරුක්තිය ගැලපෙන්නේ අන්න අර කියපු විඤ්ඤාති උපදවන සිත් 32ට තමයි ප්‍රධානව ගැලපෙන්නේ. ඊළඟට තව නිරුක්තියක් අත්තනෝ චිත්තතාය තමන්ම ස්වභාවයෙන් විසිතුරු නිසා. එතකොට මේකෙදි නම් සිත් 89ම ගන්නවා කියලා කියනවා. ඉතින් ස්වභාවයෙන් විචිත්‍ර දෙයක් මේ හිත කියලා කියන්නේ හරිම අපූර්ව දෙයක් නේද? ඉතින් සිතේ ස්වභාවය ගත්තම සිතේ පැවැත්ම ගත්තම ඒකේ ස්වභාවය ඒ අරමුණු ගන්න ආකාරය ඉතින් ඒ පැවැත්ම විසිතුරු නිසා. ඊළඟට ආපහු කම්ම කිලේසේහි චිතං කියලා තුන්වෙනි අර්ථය කර්ම ක්ලේශයන් විසින් රැස් කරනා ලද කියන අර්ථය. ඉතින් මේකෙදි විශේෂයෙන්ම විපාක සිත් ගැනයි අදහස් කරන්නේ. කර්මයෙන් සහ කර්ම ක්ලේශයන් විසින් නිපද වූ සිත කියලා. පැහැදිලි නේද? එතකොට පෙර කර්මයක් නිසා උපදින සිතකට අපි කියනවානේ විපාක හිත කියලා. එතකොට මේ විපාක හිතට මේ නිරුක්තිය ගැලපෙනවා. ඊළඟට කියලා තියෙන චිතං තායති. චිතං තායති. ඔව්. චිතං තායති. තත් චිතං කියලා කියන්නේ අර විදියටම ඉපද වූ සිත ආරක්ෂා කරගෙන පවතින පවත්වනවා කියනවා. එතකොට මෙතනදිත් විපාක හිත ගැනම තමයි කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් අර පහළ වූ රූපය විපාක වශයෙන් පහළ වෙන මේ ආත්ම භාවය එක දිගට අරගෙන යන්නේ පවත්වාගෙන යන්නේ. එතකොට මේ ප්‍රධානම විපාක සිත්තාදිය නිසා. එතකොට ඒ නිසා ඒ නිරුක්තියත් විපාක සිත්තරටයි ප්‍රධානම යෙදෙන්නේ කියලායි කියන්නේ. ඊළඟට අත්තසංතානං චිනෝති. එතකොට ජවන් චිත්ත පරම්පරාව රැස් කරනවා කියන අර්ථයෙන් සිත කියලා තව නිරුක්තියක් තියෙනවා. ඒකෙදි ඒ නිරුක්තිය ගැලපෙන්නේ ජවන් සිත් 55ට. ඊට පස්සේ තව නිරුක්තියක් විචිත්තාරම්මණං චිත්තං විසිතුරු ආරම්මණ ඇති නිසා කියලා. විචිත්ත ආරම්මණං කියන අර්ථයෙන් විසිතුරු ආරම්මණ ඇත්තේය කියන අර්ථයෙන් මේ කියලා තියෙන්නේ විචිත්ත ආරම්මණං ඉති චිත්තං විසිතුරු ආරම්මණ ඇති නිසා සිත කියලා නිරුක්තියක් තියෙනවා. එතකොට ඒකෙදි සියලුම සිත් ඒ නිරුක්තියටත් ගැනෙනවා. පැහැදිලි නේද? ඇති. ඒ ටික තව වැඩි විස්තර මේ සිංහලෙනුත් තියෙනවා නේ. ඒ ටික බලා ගන්න පුළුවන්. චේතසික කියන වචනත් අපි විස්තර කළා නේද? එහෙම නේද? ඔව්. වෙන විශේෂ කාරණාවක් හිතෙන් වල කියන්න නැහැ. එතකට අපි කිව්වා මතකයි මෙතෙන් එනකම් විස්තර ටිකක් කතා කළානේ ටිකක් හරි ඊට පස්සේ අපි මේ බෙදීම ගැනත් කතා කළා අපි නිකන් එදා ඇඳලා පෙන්නුවා මතකයි නේද එතකොට මේකෙදී පහසුවෙන් මේ විදියට බෙදීම හදාගත්තම පහසුයි වේදනා භේදය එතකොට සංප්‍රයුක්ත දිට්ටිගත සංප්‍රයුක්තද නැද්ද කියන බෙහෙදය අපි ඒකට සංප්‍රයුක්ත බෙහෙදය කියලා මතක තියාගත්තත් හොඳයි ඊට පස්සේ සංඛාර බෙහෙදය මේ විදියට වෙන් කරගත්තම හිත අට බෙදෙන විදි අපි එදා ඇඳලා පෙන්නුවා මේක මෙතන ඉඳන් හොම පටන් අරගෙන කියාගෙන යන්නයි තියෙන්නේ සෝමනස්ස සහගත දිට්ටිගත සංප්‍රයුක්ත අසංඛාරික සෝමනස්ස සහගත දිට්ටිගත සංප්‍රයුක්ත සසංඛාරික සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුත් අසංකාරික සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුත් සසංකාරික ඔය විදිහට බලාගෙන යන්න තියෙන්නේ. හරි. මේ ටික මතක තියාගන්න එක නම් එච්චර අමාරු නැහැ. ඒවා එන එක පාලනය කරන එක තමයි අමාරු වැඩි. අපි ඉස්සරහට කතා කරමුකෝ එතකොට තේරෙයි මේ හිත යෙදෙන්නේ කොයි වගේ තැන්වලදීද කියලා. එතකොට පැහැදිලි වෙයි. මේ ටික අඳුනගෙන පාලනය කරන එක ලේසිද කියන එක. එතකොට මේ සිත් කොහොමද අසංකාරික වෙන්නේ සසංකාරික වෙන්නේ ඒ ටික අපි කතා කළාද එදා? නැන්ද. හරි ඊට පස්සේ මේ සෝමනස්ස සහගත කියලා කියන්නේ මානසික සුඛ වේදනාවට කියන නම. සෝමනස්ස සහගත කියන්නේ මානසික සුඛ වේදනාවටයි. ඔතේ මේ නිරුක්තිය මෙතන පෙන්නලා තියෙනවා පේන නැති සුන්දරං මනෝති සුමනෝ සිනිද්ධ චිත්තං සුන්දරං මනෝ ඒතස්සාති වා සුමනෝ සිනිද්ධ චිත්ත සමංගී පුද්ගලෝ සෝමනස්ස භාවෝ සෝමනස්ස සෝමනස්සං. පැහැදිලිද? එතකොට මේ සුමන කියන වචනය යොදන්න පුළුවන් යහපත් මනසක් ඇති පුද්ගලයාටත්. නේද? සුමනසාරායස්ම. නේද? සුමන රතනායස්මයි දෙන්නම. එතකොට මේ තැන්වල සුමන කියලා කියන්නේ යහපත් සිතක් ඇති කියන එකයි. එතකොට ඒ යහපත් සිතක් ඇති තැනැත්තාගේ භාවය ස්වභාවයට අපි කියනවා සෝමනස්ස කියලා. එතකොට මේ කියන්නේ මානසික සැප වේදනාවට කියන නම සෝමනස්ස කියලා කියන්නේ. එතකොට ඒක පැහැදිලි. එතකොට දිට්ඨිගත සම්පයුත්ත කියන වචනයත් අපි කතා කළා මිච්ඡා දිට්ඨියෙන් යුක්ත බව කියන එකයි. මිත්‍යා දෘෂ්ටියකින් යුක්තයි නම්, ඒ කියන්නේ මේ කියන්නේ අර අන්තග්‍රාහික මිත්‍යා දෘෂ්ටියම වින්න ඕන නැහැ. මෙතනදී දිට්ඨිගත සම්පයුත්ත කියද්දී වැරදි දැකීමකින් යුක්ත බව කියන එකයි තේරුම. අපි ඉස්සරහට කතා කරනවා. ඒවා යෙදෙන උදාහරණත් එක්ක අටුවා ටීකා පාඨත් එක්ක ඒවට උදාහරණ කියලා තියෙන තැනුත් එක්ක අපි කතා කරනවා. දර්මේ දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ වැරදි දැකීමකින් යුක්තයි කියන එකයි. එතකොට අසංඛාරික සසංඛාරික කියන තැන මේ සංඛාර කියලා කියන්නේ ප්‍රයෝග සහ උපාය කියන එකයි. අපි ඒව ගැන ඉස්සරහට තව ටිකක් කතා කරනවා. පේනවැති ඒ ටික විස්තර කරලා තියෙනවා මෙතන. පේනවද? ආනත්ත්‍යාවා අජ්ජේසනායවා තජ්ජෙත්වාවා ඉදං කරෝහීති පරේහි කතෝ කාය වචී ප්‍රයෝගෝ ප්‍රයෝගෝ නාම. එතකොට මේ කියන්නේ මොකක්ද? අනකරලා හරි ආරාධනාවකින් හරි තර්ජනය කරලා හරි මේක කරන්න කියලා තව කෙනෙක් කරන කායික වාචසික ප්‍රයෝගයට අපි කියනවා ප්‍රයෝගය කියලා. මේකත් එතකොට සංඛාරයක්. එතකොට සංඛාර කියන පදය කොටස් දෙකයි. එතකොට මේක තමයි ප්‍රයෝගය කියලා කියන්නේ මේ වගේ තව කෙනෙකුගේ කාය වචී ප්‍රයෝගයක්. ඒ වගේම මේ අනකිරීම ආදියකින් තොරව ඒ කටයුත්ත කිරීම සඳහා තව කෙනෙක් උපායක් කියලා දෙනවා. මේක මේ මේ විදියට කරන්න පුළුවන් කියලා. අන්න ඒ විදියට උපායක් කියා දීම තමයි මෙතනදී උපාය කියලා බෙදුවේ. එතකොට මේ ප්‍රයෝග සහ උපාය කියලා සංඛාර කියන එක කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මෙන්න මේ ප්‍රයෝග සහ උපායන් සහිතව ඒ කියන්නේ කලින් අවස්ථාවේ හිත පසුබසමින් තියෙද්දි මෙන්න මේ ප්‍රයෝග සහ උපායන් නිසා ඒ හිත දිරිමත් කරගෙන නම් මේ ක්‍රියාව කලේ ඒකට අපි කියනවා සසංකාරික සිතක් කියලා. පැහැදිලිද? ඒ සංකාරයන්ගෙන් සහිත කියන එකයි තේරුම. සංකාර කියලා කිව්වේ මේ මෙන්න මේ දෙකට ප්‍රයෝග සහ උපාය ඒවායින් යුක්තව නම් මේ සිත ඉපදුනේ. ඊට අමතරව තව ප්‍රත්‍ය තියෙනවා. ඒ ප්‍රත්‍ය සහිතවයි එතකොට හිතක් උපදින්න බලපාන ප්‍රත්‍ය ටිකක් තියෙනවනේ, ආරම්මනාදී ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය නිසා හිත උපදින්නේ. එතකොට ඒ ආරම්මනාදී ප්‍රත්‍යවලට මෙන්න මේ ප්‍රයෝග සහ උපාය කියන සංඛාර වල උපකාරය ලැබුණා ලැබිලා නම් මේ හිත ඉපැද්දුවේ. ඒකට තමයි අපි කියන්නේ සසංඛාරික සිතක්. එතකොට මේ ප්‍රයෝග උපායන්ගෙන් තොරව අර ශුද්ධ වශයෙන්ම අර සාමාන්‍යයෙන් සිතක් උපදින්න බලපාන ප්‍රත්‍ය නිසා හිත ඉපදුනා නම් ඒකට අපි කියනවා අසංඛාරිකයි. පැහැදිලි නේ? පැහැදිලිද? ඉතින් ඒකයි මේ මෙතන පැහැදිලි කරන්නේ සංඛරෝති අත්තනෝ පකතියා කාතුං අනිච්චමානං චිත්තසංතානං අකාතුං අදත්තා කරණත්තාය සංවිධහති තස්මින් තස්මින් කම්මේ ප්‍රයෝජේති තී කତ୍වා සංඛාරෝ කියලා නම දුන්නයි කියලා. කෙටියෙන්ම කිව්වොත් ප්‍රകൃතියෙන් කරන්නට අකමැති චිත්තසංතානය යමක් කරන්න අකමැත්තෙන් තියෙන සිත නොකර ඉන්න ඉඩ නොදී මෙය කිරීම සඳහා සංවිධානය කරනවා නම් ඒ ඒ කර්මයේ යොදවනවා නම් අන්න ඒ ප්‍රයෝගයට සහ උපායයට අපි කිව්වා සංඛාර කියලා. පැහැදිලි නේද? පැහැදිලි. ආ. හරි. තව අමතර කරුණු මේ ටිකේ තියෙනවා. පසුව කියවලා අපහැදිලි තැන් තිබුණොත් පවර චිත්තයස් මගිනුයි ගුණාලංකාරයස් මගිනුයි අහගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව ඉතින් විස්තර කරනවා තමන්ගේ කැමැත්තකින් තොරව වෙන කෙනෙකුගේ අනකිරීම ආරාධනාව යාචනය නිසා පැවැත්ුණා වූ සිත ප්‍රයෝගයකින් හටගත් හිතක් කියලායි අපි කියන්නේ. එතකොට තමන්ගේ කැමැත්තෙන් තොරව අනිත් අයට බයෙන් ලැජ්ජාවෙන් ගරුත්වයෙන් යම් කතිකාවතක් නිසා දැන් අපිට මෙහි නිහඬව ඉන්න කියලා තියෙනවා. පිරිස කතිකාවතක් කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට දැන් බයට ගුරුවරු බණීද දන්නේ නැහැ කියලා බයට නිහඬව ඉන්නවා. Taman හැබැයි කැමැත්තෙන් නෙවෙයි. ඒ වගේ තැනක සසංකාරික හිතක් ඇති වෙන්නේ. සමහර තැනක නම් අකුසල් හිතුත් ඇති වෙනවා. නේද? මේ මෙතන කියන විදිහේ ලෝභ හිත විතරක් නෙවෙයි ද්වේෂ හිතුත් ඇති වෙන්න පුළුවන්. නේද? ආ. එතකොට තමන්ම හෝ තමන්ට අවවාද කරලා අර පසුබැසපු සිත උද්‍යෝගිමත් කරලා අරගෙන කටයුතු කරනවා නම් ඒකටත් අපි කියන්නේ උපාය සමුට්ඨිත සිතක් කියලා. මේ තමන් උපායෙන් මේ හිත නැවත උත්සාහවත් කරගත්තු නිසා. පැහැදිලි නේද? එතකොට මේ සිතුත් සසංකාරික සිත් කියලායි කියන්නේ. පසු බැසපු සිතක් උත්සාහවත් කළා නම් ඒ තැනකදී සසංකාරිකයි. ඕක කුසලේදී අපි වැඩිපුර කතා කරනවා. කුසල් හිත් අවස්ථාවේදී මේ දැනට අපි අකුසල් හිත්නේ කතා කරන්නේ. දැන් කුසල් හිත්වලදී නම් කොහොමද වෙන්න පුළුවන්? ඉතින් අපි දේශනාවක් අහනවා. අහනවත් එක්කම අපිට හිතෙනවා මේක නම් එහෙනම් කරන්න ඕන කියලා. ඒක ඒකෙන් සසංකාරික වෙන්නේ නැහැ. හැදෙන්නේ නේද? එහෙම නෙවෙයි, නොකර ඉන්න හිතිලා තියෙද්දි මේ දේශනාව අහනවා. එතකොට කරන්න හිතෙනවා. ආ, ඒ තැනක සසංකාරිකයි. හැදෙන්නේ. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මේ සෝමනස්සය ඇති වෙන්න බලපාන කරුණු. මේ ටික අපි කියමු. වැදගත්. මතක හිටින්නත් ඕන නිසා සුමන රත්නායස්ම කියමු බලන්න.
අවසරයි සානස්. සෝමනස්ස පටිසන්ධි කතා අගම්බීර අගම්බීර පකතිකා ඉට්ඨාරම්මන සමායෝගෝ ව්‍යාසන මුත්‍තිච සෝමනස්ස කාරණං.
සෝමනස්සස්ස
සෝමනස්සස්ස කාරණං. ආ,
කොහොමද සොම්නස් ප්‍රතිසන්ධිය? සෝමනස්ස විපාක හිතකින් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා නිතරම ඒ සොම්නස සොම්නස්සිත ඇති වෙන්න නැඹුරුවක් තියෙනවා. ස්වභාවයෙන්ම ප්‍රතිසන්ධිය සෝමනස්ස සහගත සිතක් නිසා. පැහැදිලිද? දැන් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිසන්ධි හිත ගැනත් කොහොමද කියන්නේ? උනාලංකාරායස්ම අසංකාරික හිතක් කියලායි කියන්නේ. ඔව්. ඒතර භාග්‍යතුන් වහන්සේලත් පහළ වෙන්නේ හැම වෙලෙම මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතකින් කියලා තමයි කියන්නේ. ඊතර මේ අගම්බිහිර පකතිතා කියලා කියන්නේ අර ගැඹුරු ගැඹුරින් කරුණු සිහි කරන සිහි නොකරන බව. ඒකයි මේ මෙතන විස්තර කරන්නේ. අගම්බිහිර පකති කෝච හීනජ්ජාසයෝ අප්පකම්පි මහන්තං මඤ්ඤති හීනම්පි පනීතං මඤ්ඤති තස්මා තස්සපි චිත්තං උපජ්ජමානං යේබුහියේන සෝමනස්ස සාගතං හෝති. පැහැදිලි නේද? ඒ කියන්නේ ගැඹුරු වැටහීමක් අඩු කෙනාටත් පහත් අදහස් තියන අයටත් හැම වෙලෙම කියන එක නෙමෙයි මේ කියන්නේ. පොඩ්ඩක් ලැබුණත් බොහෝම ඉහලින් සලකනවා. හීන දෙයක් වුණත් බොහොම ප්‍රණීතයි කියලා සලකනවා. ඒ නිසා ඒ කෙනාගේ හිත උපදිද්දි බොහෝ සෙයින්ම සෝමනස්ස වෙන්න එක කාරණාවක්. පැහැදිලිද? ඊට පස්සේ ඉෂ්ට ආරම්මණයක් ලැබුණම ඒකත් එතකොට සෝමනස්ස සිතක් පහළ වෙන්න කාරණාවක්. ඉෂ්ට ආරම්මණයක් ලැබීම. ඒ වගේම ඥාති ව්‍යසන ආදී ව්‍යසන වලින් තොර බව සෝමනස්ස භාවයක් ඇති වෙන්න කාරණාවක්. අපි හිතමුකෝ අපිට කොයිතරම් ඉෂ්ට ආරම්මණයක් ලැබිලා තිබුණත් ඒ වෙලාවේ අපේ ළඟම ඥාතියෙක් නැති වෙලා ඉන්න අවස්ථාවක් නම් සෝමනස්ස හිත ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ආ. සමහරට තමන් හොඳටම කන්න කැමති දේවල් ලැබිලා තියෙනවා. ඒත් හොඳටම අසනීප වෙලා ඉන්නේ. කෑම රුචියක් නෑ. අර කැමැතිම දේ එපා වෙනවා නේද? ආ, ඒ වගේ හේතු. ඊට පස්සේ ඊළඟ ටික කවුද කියන්නේ? කියමු බලන්න. ඊළඟ පිටිපස්සේ පෙරට ගියේ නෑ නේද? අපි ඒ අයටත් දෙමු. කාටද ඊළඟට කියන්න තියෙන්නේ? අමතක අවිසියා මොකද? ඔව්, කවුරු හරි කැමති කෙනෙක් කියන්න.
ආදරසන්ත උපේක්ඛා පටි සන්ධිකතා ගම්බීර ප්‍රකතිතා මජ්ජත්තාරම්මන සමායෝගෝ වියදන මුත්‍තිච උපේක්ඛාය කාරණා.
අර විදියටම උපේක්ෂා ප්‍රතිසන්ධියකින් ඉපදුණු කෙනෙක් ස්වභාවයෙන්ම ටිකක් උපේක්ෂාවට බරයි. පැහැදිලිද? ඒ කියන්නේ තමන්ට අර ඇති වෙන සැප දුක් ආදීයේදී මධ්‍යස්ත වෙන්න ස්වභාවයෙන් හිත නැවෙනවා. ඒ වගේම ගැඹුරු අදහස් තියෙන කෙනෙක්, මහා අධ්‍යාස සහිත කෙනෙකුට, ඒ වගේ කෙනෙක්ට මහා විශාල ලාභයක් ලැබුණත් ඒක එච්චර ලොකුවට සලකන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම අර ඒකයි කියන්නේ මහන්තම්පි අප්පකම්මඤ්ඤති ප්‍රනීතම්පි හීනම්මඤ්ඤති. ප්‍රනීත දෙයක් ලැබුණත් ඒකත් එච්චර ප්‍රනීත විදියට සලකන්නේ නැහැ. ඒ නිසා අර සෝමනස්සහිත වැඩි ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? උදාහරණයකට අපි හිතමු, දැන් මේ කියන්නේ නම් අකුසල් පැත්තනේ, අකුසල් හිත කියන්නේ දැන්ට කතා කරන් යන්නේ. අපි හිතමු විපස්සනා කුසලයක් වගේ හුරු කරලා තියෙන කෙනෙක් නම් ඒ කෙනාට කුසල් පැත්තේදී බොහෝ සෙයින් ඉතින් උපේක්ෂා හිත ඇති වෙන්න ඉඩ වැඩි. පැහැදිලි නේද? මොන විදියට අරමුණක් ලැබුණත් ලෝභය ඇති වෙන්න පුළුවන් අරමුණක් වුණත් සමහරට ඒකට ලෝභයක් ඇති වෙන්නේ නැහැ. සමහරට උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත හිත ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒත් එක්කම මධ්‍යස්ථ ආරම්මණයක් ලැබීමත්, අර ඉෂ්ඨම ආරම්මණයකුත් නෙවෙයි අනිෂ්ඨම ආරම්මණයකුත් නෙවෙයි මධ්‍යස්ථ ආරම්මණයක් ලැබුණමත් ඉතින් ඒක උපේක්ෂා හිතක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ව්‍යසන මුත්‍ති කියන එක මෙතෙන්නත් හේතුවක්. දැන් ඥාති ව්‍යසන ආදී තිබුණොත් ඇත්තටම සෝමනස්ස හිතුත් නෙවෙයි පහළ වෙන්නේ, උපේක්ෂා හිතුත් නෙවෙයි දෝමනස්ස හිත. පැහැදිලි නේද? ඒ නිසා දෝමනස්ස හිත ඇති නොවි මේ හිත දෙවර්ගයේ ඇති වෙන්නම ව්‍යසන මුත්‍තිය හේතු වෙනවා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ දිට්ඨිය ඉපදෙන්න හේතු, දිට්ඨි සම්ප්‍රයුක්ත හිත ඇති වෙන්න හේතු, ඒ ටිකත් කියාගෙන යමු බලන්න. කවුද ඊළඟ? සුභාවිත ආයස්.
දිට්ඨජ්ජායසයතා දිට්ඨි විප්පන්න පුද්ගල සේවනා සද්දම්ම විමුක්කතා මිච්ඡා විතක්ක බහුලතා අයෝනිසෝ
උම්මුඤ්ජනංච
දිට්ඨියා කාරණා.
හරි. එතකොට මොකක්ද මේ කියන්නේ? දිට්ටි අජ්ජාසයතා. ඒ කියලා කියන්නේ මේ අරිට්ඨ සුනක්කත් මේ භික්ෂුන් වහන්සේලා වගේ පෙර ජීවිතවල ඉඳන්ම දිට්ඨියට බර අදහස් පැවතින බව. දිට්ඨියට බර අදහස්, වැරදි දිට්ටි සහිත අදහස් පවතින බව. දැන් පෙර ජීවිතවල වැඩිපුර ඒ වගේව තමයි පුරුදු කරලා තින්නේ. අපි හිතමු වෙන මිත්‍යා දෘෂ්ටි සහිත ආගමක ඉපදිලා ඉඳලා ඒ වගේ හේතු නිසා. පැහැදිලි නේද? එතකොට මේ අපි හිතමු පෙර ජීවිතයක ඔය මොනවා හරි Hindu ආගමේ වගේ බලිතොවිල් කරන ඒ වගේ තැනක ඉපදිලා හිටියොත් එහෙම මේ පැවිදි වුණා සමහර විට ඒවට තමයි හිත නැවෙන්නේ. මොකක් හරි වුණා ගමන්ම සමහරට හිතෙනවා එමනම් මේ නම් මොකක් හරි අමනුස්සයෙකුගේ වැඩක් වෙන්නේ නැති. බඩේ අමාරුවක් හැදෙනවා. එමනම් භූතයෙක් බඩට රිංගලාද දන්නේ නැහැ. නේද? එව නැත්තම් කකුලේ අමාරුවක් හැදෙනවා. කවුරු හරි මොනවා හරි කකුලට කරලාද දන්නේ නැහැ. ගුරුකමක්වත් කරලාද දන්නේ නැහැ. නේද? ඒ වගේ හිත ඇති වෙනවා. එහෙම වෙන්නේ මොකක් නිසාද? අන්න අර වැරදි දිට්ඨිය ආදී පෙර ජීවිතවල පුරුදු කරලා තියෙන නිසා. ඒ වගේ ඉස්සරහට අපි කතා කරනවා තව ටිකක්. එතකොට මේ දිට්ඨි කියද්දී අර මිත්‍යා දෘෂ්ටිම බරපතල ඒවම විතරක් නෙවෙයි. අර නියත සත්වයෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, බාහිර එක දිගට පවතින දෙයක් තියෙනවා, ඒ විදිහට සිතීමත් දිට්ඨි සම්ප්‍රයුක්ත හිතන්න තමයි. අපි ඒව ගැන ඉස්සරහට තව ටිකක් කතා කරනවා. එතකොට ඒ නිසා ඒ විදිහේ නিত্য සංඥා, සුභ සුඛ ආත්ම සංඥා ඇති කර ගැනීම දිට්ඨි සම්ප්‍රයුක්ත හිතක්. ඒ විදිහට කල්පනා කළොත්. පැහැදිලිද? ඒ නිසා මොකක් හරි අපිට ඒ වගේම තව කාරණාවක් තමයි, දැන් සමහර විට මේ විදිහේ අදහසුත් පෙර ජීවිතවල තිබිලා නැහැ. වෙන්නේ මොකද? මේ ජීවිතේ ඉපදුනයින් පස්සේ ditthi vipanna puggala sevana e wage kenek wasuru karanna labenawa e kina kiyenawa den apata ehema samahata hitila neha thawa kenek kiyenawa badi amarawak yadunama emanam oyata mokak hari amanussa dosayak thamai ema naththam kawuru hari mona hari badata deela mona hari me gurukamak karala kawuru hari gedara inna kale kawuru hari ekko හිටපු ගෑනු ළමෙක් හරි මොනවා හරි දීලා වෙන්නේ නැති. ඒ නිසා තමයි බඩේ අමාරු කියලා කවුරු හරි කියනවා. එතකොට අන්න ඒක තමයි මේ ditthi vipanna puggala sevana. ඉතින් ඒ කිනාට අවබෝධය තිබුණ නැති නිසානේ මේ එහෙම දෙයක් කියන්නේ. දැන් අපි ධර්මානුකූලව එහෙමද කල්පනා කරන්න ඕන? කොහොමද ධර්මානුකූලව කල්පනා කරන්න ඕන? අපි ඒක ගැන තව ටිකක් ඉස්සරහට කතා කරනවා. ඉතින් ධර්මානුකූලව අපි කල්පනා කරන්න ඕන විදිය තමයි අපේ මේ දුක විඳින්න විපාකයක් තිබුණ නැත්නම් අපට මේ දේ ලැබෙනවද? මතක තියාගන්න තියෙන ප්‍රධාන න්‍යායය තමයි අපි විපාක හිතවලදී මේ ගැන තව ටිකක් කතා කරනවා. බාහිර කෙනෙකුට අපේ විපාක නැත්නම් අපිට අහිතකර කිසිම දෙයක් කරන්න බෑ. අපට අහිතකර කිසිම දෙයක් කරන්න බෑ බාහිර කෙනෙකුට. අපේ විපාක ඒ දුක විඳින්න වේදනාව විඳින්න විපාක නැත්තම් අපි කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. පැහැදිලිද? විපාක තියෙනවා නම් වෙන කෙනෙක් නැතත් උල්කාපාතයක් අඩංගු වෙටිලා හරි එනයක් පහත් වෙලා හරි ඒ විපාකය විඳින්න වෙනවා. පැහැදිලිද? විපාකය නැත්තම් වෙඩි තිබ්බත් වෙඩි වදින්නේ නැහැ, ගැහුවත් වදින්නේ නැහැ. පැහැදිලි? එතකොට ඒ නිසා එකමනුස්සයෙක් නෙවෙයි, අමනුස්සය කෝටි ප්‍රකෝටි ගානක් ඇවිල්ලා වට කරගෙන හිටියත් එහෙම බලපෑමක් වෙන්නේ නැහැ අපිට ඒකට විපාක නැත්තම්. පැහැදිලිද? ඒ නිසා ඒකට කරන්න තියෙන්නේ මොකක්ද? අපේ විපාක ශක්තිමත් කරගන්න ඕන. අපිට යම් අකුසල් විපාකයක් තියෙනවා නම් අසනීප වෙන්න කකුලක අමාරුවක් හරි, බඩේ අමාරුවක් හරි, ඔළුවේ අමාරුවක් හරි මොකක් හරි එන්න ඒක අපි කල්පනා කරගෙන හිටියොත් මේ වෙලාවේ අමනුස්සයෙක් බඩට රිංගලා ඔළුවට නැගලා කරේ නැගලා හරි කියලා ඒක තවත් අකුසල් හිතක් ඇති කර ගැනීමක්. පැහැදිලිද? තවත් ඒක කුසල් හිතක්ද? අකුසල් හිතක්. මෛත්‍රී සහගත හිතක්ද? ද්වේෂ සහගත හිතක්. ඒකෙන් එතකොට ඒක ප්‍රයෝග සම්පත්තියද විපත්තියද? ප්‍රයෝග විපත්තිය. ඒකෙන් එතකොට අකුසල් විපාක යටකරන්නද බලේ තියෙන්නේ නැති අකුසල් විපාක ගෙනල්ලා දෙන්නද? නැති අකුසල් විපාක ගෙනල්ලා දෙන්න. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? අපි මෛත්‍රී වඩන්න ඕන. අපි එදා කතා කළා නේද මෙත්තානිසංස කීයක් තියෙනවද සූත්‍ර දේශනාවේ? ඒ ටික ආපහු මතක් කරමු බලන්න ඉක්මනට. එතන කියවෙනවා මතකද? අමනුස්සාන පියෝ හෝති දේවතා රක්කන්ති. ඊට තව කාරණාවක් කියනවා නාස අග්ගිවා විසංවා සත්තංවා. ඒකේ තේරුම් කල්පනා කරලා ඇති නේද ඔය කියපු කරුණවල? එතකොට හිම අමනුෂ්‍යයෙකුගෙන් බලපෑම් වෙන්න පුළුවන් ද හොඳ මෛත්‍රී සමාධියක් තියෙන? ඒ අය උපකාර කරනවා මිසක. අනිත් එක වසක් අපිට දුන්නත් ඒ වස අපිට ගිලෙනවද මෛත්‍රී සමාධියක් තියෙන උපචාරයේ පවත්වනවා නම් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒක නිසා අපි කරන්න තියෙන්නේ මොකක්ද? ඒ මට්ටමට හිත දියුණු කරගන්න එකයි. එතකොට ඉතින් අපි බයේ ඉන්න දෙයක් නැහැ නේද? අපිට ඔය කිසි දෙයක් බාහිර බලපෑම් නිසා වෙන්නේ නැහැ අපේ හිත හොඳින් පවත්වනවා නම්. අපි හිතමුකෝ වළක්වන්නම බැරි මොකක් හරි එකක් නිසා අපවත් වෙන්න වුණා කියලා. ඒ අපවත් වෙන වෙලාවේ අපි හිතමු ගලක් වැටිලා අපි යන අතරෙදී උඩ තිබුණු ගලක් රෝල් වෙලා ඇවිල්ලා යට වෙලා දැන් අපවත් වෙන්න ළඟයි. අපි කල්පනා කරනවා උඩ ඉඳලා අමනුස්සයෙක් මේක පෙරළුවද දන්නේ නැහැ. එහෙම නැත්නම් අමනුස්සයෙක් සතෙකුටවත් ආවේශ වෙලා මේක පෙරළුවද දන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරු හරි මාත් එක්ක තරහකාරයෙක් මේ ගල එහා පැත්තේ ඉඳන් පෙරළුවද දන්නේ නැහැ කියලා කල්පනා කළොත් මේ තැනක කුසල්ද ඕක හිත හිත ඉදී අපවත් වුණොත් කොහේ යයිද? බ්‍රහ්ම ලෝකෙද? කොහේ උපදීද? නරක තැනක ඉපදින්න තමයි හේතු වෙන්නේ. ඒ වෙලාවේදී දැන් ඒ තව කෙනෙක්ව එක්ක දෙඩි වෛරයක් ආදියක් පහළ වුණොත් ඒකම හේතු වෙන්න පුළුවන් නරක තැනක උපදින්න. හැබැයි අපි ඔය වෙලාවේ ධර්මානුකූලව කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ගෝචරේ භික්කවේ චරතහ සකේ පෙත්තිකේ විසයේ. නේද? එතකොට මොකද්ද එතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගෝචරය? සතර සතිපට්ඨානය. එතකොට තමන් ඒ වෙලාවේ කුසල් හිතක පැවතීමයි එතකොට ප්‍රධාන දේ. ඒ වෙලාවේ කුසල් හිතක පැවතුණා නම් අපවත් වෙන්න උනත් නරක තැනකට යයිද? එහෙම යන්නේ නැහැ. එහෙමනම් අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕන කොයි විදියටද? මේ දේ උනේ අතීතයේදී මම මේ වගේ වැඩක් කරලා තියෙන්නේ ති. මාත් කාට හරි ගලක් පෙරලලා හානි කරලා තියෙන්නේ ති. ඒකේ විපාකයක් විදියට මේක ස්වභාවිකව වෙන්න ඇත්තේ. ඉතින් ඒ නිසා මේක කර්මයක ඵලයක්, කර්ම විපාකයක්. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් මේ වෙලාවේ මේ ඇති වෙන වේදනාවත් එක දිගට පවතින දෙයක් නෙවෙයි, ඇති වෙලා නැති වෙලා යන දෙයක්. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. දුක් ස්වභාවයෙන් ඇති වෙලා නැති වෙන නිසා දුක් ස්වභාවයෙන් යුක්තයි. තමන්ට වසඟේ පවත්වන්න බැරි නිසා අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත මේ වේදනාවත් දුක්ඛ ආර්ය සත්‍යයයි. ඉතින් මේ දුක් විඳින්න හේතු සැකසුනේ අතීතයේ මේ ස්කන්ධ පහල කරන කුසල් ආදී රැස් කරපු නිසායි. මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණු නිසානේ දුක විඳින්න උනේ. මේ මනුෂ්‍ය ස්කන්ධ කියන එක ලැබුණේ අතීතයේ කරපු කර්මයක විපාක විදියටනේ. එහෙමනම් ඒ කර්මය කරන වෙලාවේ තිබුණු මේ මනුෂ්‍ය භවයට තිබුණු කැමැත්ත, නොසන්සිඳුණු භව තෘෂ්ණාව නිසායි මේ ස්කන්ධ පහළ වුණේ. එහෙමනම් ඒ නොසන්සිඳුණු භව තෘෂ්ණාව තමයි මේ දුක්ඛයන්ට හේතුව, සමුදය සත්‍යයයි. එතකොට මේ දුකෙත් දුකට හේතුවේ නොපැවැත්ම නිරෝධ ආර්ය සත්‍යයයි. ඒ සඳහා වැඩි යතු මාර්ගය මාර්ග ආර්ය සත්‍යයයි. ඉතින් අන්න ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසල් මානසිකාරයත් හේතු වේවා කියලා අන්න ඒ විදියට මානසිකාර කරනවා. ඒත් එක්කම මේ ඇති වෙන වේදනාදිය අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. කුසල් හිතක්ද නැද්ද? අපි එතකොට සතිපට්ඨානය තුල ඉඳලාද නැද්ද? ඉඳලා. අන්න එහෙමයි. එහෙමනම් අපි භික්ෂුවක් විදියට කටයුතු කරන්න ඕන. පැහැදිලි නේද? ඒ නිසා මේ දික්ටි විපන්න පුද්ගලයින්ව ඇසුරු කිරීමත් මෙන්න මේ දික්ටි සම්ප්‍රයුක්ත හිත ඇති වෙන්න හේතුවක් වෙනවා. නෑ නෑ. අනිත් අය කරන දේ ගැන අපි එච්චර හිතන්න යන්න ඕනෙත් නැහැ. පැහැදිලි නේද? එතකොට ඒ අයට කර්ම රැස් වෙන එක ඒක වෙන කතාවක්. එතකොට අපි අපට මේක විපාකය කියන එක මේ කෙනාගේ විපාකයේ තියෙන නිසා නේද වුනේ? පැහැදිලි නේ? හැම එකම විපාක නෙවෙයි. අභිනව කර්ම කියන එක විපාක නෙවෙයිනේ. හැබැයි ලැබෙන වේදනාදී විපාක නොවන වේදනා තියනවද? කාය විඥාන තියනවද? දුක්ඛ සහගත කාය විඥාන තියනවද? විපාක නොවන එහෙම තියනවද? එහෙම හිට නැහැ. පැහැදිලි නේද? ඒ කිව්වේ ඒ කැස්සක් හැදුනත් ඒකෙදිත් ඒ දුක් වේදනාවක් උපදිනවා නම් ඒක විපාකයක්මයි අනිවාර්යයෙන්. අතීත විපාකයක්මයි. ඔව්. අහෝසි වෙනව නෙවෙයි. ප්‍රයෝග සම්පත්තිය නිසා ඉඩ නොලැබී යනවා. පසුව ලැබෙන්න. ඒ නිසා තමයි ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ. ප්‍රයෝග සම්පත්තිය නිසා ඇතැම් කර්ම නොලැබීම යන්නත් පුළුවන්. ඇතැම් මේවා අහෝසි වෙලා යන්නත් පුළුවන්. ඇතැම් මේවා යටපත් වෙලා යන්නත් පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ සද්ධම්ම විමුඛතා. ඒ කියන්නේ සද්ධර්මයට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ චිරම්පි කාලං සද්ධම්මේන විනා ආගතතා. සද්ධර්මයෙන් තොරව, සද්ධර්මයට විරුද්ධව එහෙම නැත්නම් සද්ධර්ම මේ ධර්මානුකූලව කල්පනා කරලා නැහැ බොහෝ කාලයක්. භව කීපයක් වෙන්නත් පුළුවන්. ඒකයි කියන්නේ පෙර ජීවිතවල අර වගේ වෙන ආගම්වලම දිගට ඉපදිලා කාලයක් තිස්සේ බලිතෝයිල් කර කර ඉඳලා. නේද? අපි හිතමුකෝ බ්‍රාහ්මණ ආගම්වල හරි ඒ වගේ ඉපදිලා ඒ වගේ කටයුතු කර කර ඉඳලා ආවොත් අන්න දික්ටි සම්ප්‍රයුක්ත හිත ඇතිවීමේ ඉඩ වැඩි. ඊට පස්සේ මිච්ඡා විතක්ක බහුලතා. මේ කියන්නේ මිත්‍යා විතර්ක බහුලව මේ කෙනා සිද්ධ කරලා තියෙනවා. නිතරම වැරදි විතර්ක සිද්ධ කරන බව. අයෝනිසෝ උම්මුංජනං කියලා කියන්නේ තමන් දකින කාරණාවම තමයි ඇත්ත, තමන්ට හිතෙන දේම තමයි හරි කියලා දෙඩිව හිතන ගතිය. පැහැදිලි නේද? මෙන්න මේ කරුණු දිට්ඨිය පහළ වෙන්න හේතුවක්. දිට්ඨි සම්ප්‍රයුක්ත හිත පහළ වෙන්න කාරණාවක්. හරි, ඊට පස්සේ කියමු බලන්න මේ අසංඛාරික සිත් ඇති වෙන්න හේතු. කවුද ඊළඟට? සාරානන්දයාස.
අවසරයි සංස. අසංඛාරික කම්ම ජනිතප්පටිසන්ධි කතා කල්ලකාය චිත්තතා
පොඩ්ඩක් ඉන්න. හරි.
කාන්ති බහුලතා පුරිසකාරේසු දිට්ඨානි පුරිසකාරේසු දිට්ඨානි සංසතා කම්මප්පසුත්තා උතුභෝජනාදි සප්පාය ලාභෝති ඉදං අසංකාරික කරණං
කාරණා. හරි. අර මේකේ අසංකාරික කර්මයකින් ඉපදුණු කෙනෙකුටත් අසංකාරිකව හිත් පහළ වෙනවා. ඒ කියන්නේ පෙර ජීවිතෙත් වින කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තමන්ම කටයුත්තක් කරපු එක විපාක විදියට මේ ජීවිතේ ප්‍රතිසන්දිය ලැබුණොත් මේ ජීවිතෙත් ඒ විදියට අනිත් අය කිය කිය උනන්දු කරවන්න අවශ්‍ය නැහැ ඉගෙන ගන්න. එහෙම තමන්ටම මේ දේවල් ස්වභාවයෙන් කරන්න හිතෙනවා. එහෙම නැත්තම් මොකද? දැන් එකම විතරක් නෙවෙයි, එකම කාරණාවේ තව තියෙනවා කරුණු. එහෙම නැත්තම් බොහෝ විට ගුරුවරයා කියන්න ඕන, ආයෂ්මතුන් මේක පාඩම් කරන්න කිව්වොත් විතරයි පාඩම් කරන්නේ. ආයෂ්මතුන් පොතට යන්න කිව්වොත් විතරයි පොත්වලට යන්නේ. එහෙම නැත්තම් කොහොම හරි කුටියට වෙලා ඉන්න කැමති. එහෙම වෙනවා නම් ඒක අර සසංකාරික කර්මයකින් ඉපදුණු නිසා වෙන්නත් පුළුවන්. එහෙම පැහැදිලි නේද? ඊට පස්සේ කල්ල කාය චිත්තතා. කල්ල කියලා කියන්නේ කර්මන්නේ ඌ ඒ කටයුතු කරන්න සුදුසු තත්වයටපත් තුන සිත කය ඇති බව. ඒ කියන්නේ නිරෝගීව කටයුතු කරගන්න පුළුවන් සිතක් කයක් පවතින බව. එතකොටත් ඒ කටයුතු කරන්න තරම් සුදුසු මට්ටමේ හිතක් කයක් පවතිනවා නම් ඒ කටයුතු කරන්න ඉක්මනට හිත නැවෙනවා. කාන්ති බහුලතා. ඒ කියන්නේ සීතල උණුසුම වගේ දේවල් ඉවසගෙන වැඩ කරන්න පුළුවන් බව. එහෙම තියෙනවා නම් අසංඛාරිකව වැඩ කරන්න කැමති පුළුවන්. දැන් එහෙම නැත්තම් මොකද වෙන්නේ? දැන් මේ අකුසල පැත්ත නෙවෙයි, අපි කුසල් පැත්ත ගැන හිතනවා නම් ඔන්න පොතට යන්න තියෙනවා. අපෝ අද නා උදේ හරිම සීතලයි. තව ටිකක් වෙලා සැතපෙන්න පුළුවන්. සැතපෙන එක හොඳයි වගේ කියලා අන්න සීතලට අකමැති ඉවසන්න බැහැ. පොතට යන්නේ නැහැ. ඉතින් කාන්ති නැති නිසා අන්න අසංකාරික හිත් පහළ වෙන්නේ නැහැ. කවුරු හරි ආපහු තවසවනාස කෙනෙක් ඇවිල්ලා ආශ්මතු වඩින් නැද්ද පොතට කියලා අන්න කතා කළාම තමයි යන්න හිතෙන්නේ. නේද? එතකොට පුරිසකාරේසු දිඨානි සංසතා කියලා කියන්නේ ඒ කරන කටයුතු වල මේ විදිහේ ආනිසංශ තියෙනවා කියලා ඒ කරන්න යන කටයුත්තේ ආනිසංශ දැකලා තියෙනවා. එතකොටත් අසංඛාරිකව ඒ කර්මය කරන්න කටයුත්ත කරන්න පුළුවන්කම ලැබෙනවා. කොහොමද? මේ විදියට ධර්මය විනය ඉගෙන ගත්තොත් ඒ දේ අපිට ගොඩක් උපකාර වෙනවා. මේක හොඳට පිළිපැදලා හිත සකස් කරගන්න, පහසුවෙන් අපේ මේ කෙලෙස් දුරු කරගෙන පහසුවෙන් පැවිදි ජීවිතේ ගත කරන්න උපකාර වෙනවා. මේ විදියට ආනිසංශ දැකලා තිබුණොත් අන්න පොත්පත් වලට යන්න හිත නැවෙනවා තමන්ටම ඒ දේ කරන්න හිතෙනවා. එහෙම නැත්තම් හිත නැවෙන්නේ නැහැ. කම්මප්පසුතතා කියලා කියන්නේ ඒ කටයුත්තේ තමන් හොඳට ප්‍රගුණව කරලා තියෙනවා. එතකොට තමන්ට මේ කටයුත්ත හුරුයි. හුරුයි නම් අසංකාරිකව ඒක යෙදෙන්න හිතෙනවා. අපි ඊට මොකද ඉගෙන ගන්න එක? තමන් ඉගෙන ගන්න කලිනුත් ටිකක් රුචිය තියෙනවා ඉගෙන ගන්න උනන්දුයි. එහෙම ඒක කරලා හුරුයි නම් ඒ කිනාට ඉක්මනට මෙහි ආවමත් ඒ දේ කරන්න හිතෙනවා. එහෙම නැත්තම් හිතෙන්නේ නැහැ කවුරු හරි කියන්නම ඕන ඒ දේ කරන්න හිතෙන්න. ඒකත් එක කාරණාවක් අනිවාර්ය නෙවෙයි. ඊට පස්සේ ඍතු භෝජන ආදී සප්පාය ලැබිලා තියෙනවා. එතකොටත් අසංඛාරිකව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ සීතලයි. ඍතුව හොඳ නැහැ. එහෙම නැත්තම් අද දානෙත් ටිකක් හරියට වළඳ ගන්න බැරි වුණා. පොතට යන්න බෑ වගේ. එහෙම නැත්තම් දානිය අද වැඩි, දානි වැළඳුවා වැඩි. ඒ නිසා නිදිමතයි කියලා හරි යන්න සප්පාය නැහැ එහෙමනම්. එතකොට අසංකාරිකව ඒ කටයුත්ත කරන්න බැරි වෙනවා. අපි ඒ උදාහරණ ටික කතා කරේ කුසලය පැත්තට බරව. ඉතින් අකුසලයටත් මේ කාරණා බලපානවා අසංකාරික භාවයට. හරි. ඊට පස්සේ මේ ටික අපි කතා කළා. තව ඊගෙන අමතර කරුණු තව ටිකකින් අපි කතා කරනවා. ඊට පස්සේ මේ ලෝභ සිත් අට යෙදෙන අවස්ථා කියලා රේරුකාණී සන්නහන්සේ අභිධර්ම මාර්ගය පොතේ මේ විස්තරයක් තියෙනවා. අපි මේ ඔක්කොම කියවන්නේ නැහැ. පොඩ්ඩක් අපි කියවමු බලන්න ඊළඟ ටික. කවුරු හරි එක්කෙනෙක්. කවුද ඊළඟට? හරි. අත්විදුව ආයත. මේ පේනවා නේද? මෙතන ඉඳන්.
අවසරයි සංස. අදත්තා දානේ කාම මිත්‍යාචාර උසාවාදේ පිසුනා වාචේ සම්පප්පලාපේ විද්‍යා මිත්‍යා දෘෂ්ටිය යන අකුසල කර්මපත සත කෙරෙන්නේ ලෝභ මූල සිත් වලිනි.
හරි. එතකොට මේ ටික තමයි විශේෂ. හොරකම කාම මිත්‍යාචාරය මුසාවාද පිසුනාවාච සම්පප්පලාප අවිද්‍යා මිච්ඡා දිට්ඨි කියන මේ අකුසල කර්මපත හත කෙරෙන්නේ ලෝභ මූල හිත්තලි. පේනවා ඇති නේද? අදත්තාදාන කියන්නේ හොරකමනේ. කාම මිත්‍යාචාරය මුසාවාද පිසුනාවාච සම්පප්පලාප අවිද්‍යා මිත්‍යා දෘෂ්ටි. එතකොට මේකේ තියෙනවා ඒකාන්තයෙන්ම ලෝභ හිතින්ම සිද්ධ වෙන කර්ම ටිකක්. තව කොටසක් තියෙනවා ලෝභ හිතිනුත් වෙන්න පුළුවන්, ද්වේෂ හිතිනුත් වෙන්න පුළුවන් කොටස් ටිකක්. පැහැදිලිද? කාම මිත්‍යාචාරය ලෝභ හිතින්ම විතරයි. ඒ වගේම අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටිය කියන දෙකත් ලෝභ හිතින්ම විතරයි. පැහැදිලිද? අවිද්‍යා මිත්‍යා දෘෂ්ටි කාම මිත්‍යාචාර කියන කර්මපත ලෝභ හිතින්ම විතරයි සිද්ධ වෙන්නේ. හොරකම මුසාවාද පිසුනාවාච සම්පප්පලාප කියන ටික ලෝභ හිතකින් වෙන්නත් පුළුවන්, ද්වේෂ හිතකින්ුත් වෙන්න පුළුවන්. ඉතින් ලෝභ හිතිනුත් වෙන නිසා මේ ටික ලෝභ හිත වලින් වෙන්න පුළුවන් ඒවා විදියට දක්වලා තියෙනවා. එතකොට පේනවා ඇති මේ සුරාපාන, සූදුව, අල්ලස් ගැනීම, නැටුම් ගැයුම් වැයුම් බලන එක, ඒ දේවල් රස විඳින එක, ඒ දේවල් වලට කට්ටියව යොමු කරවන එක, මෙන්න මේ හැම තැනකදීම ඇති වෙන්නේ භෝසෙයින්ම ලෝභ හිත් කියලා තියෙනවා. ඒත් එක්කම විනෝද ගමන් යද්දි වන්දනාචාරිකා ගියොත් නම් ඒතන කුසල් හිත් තියෙන්න පුළුවන්. ඒක වුණත් විනෝදයෙන් ගියොත් වන්දනාචාරිකා වුණත් ඒක වන්දනාචාරිකාවක් කියන්න බෑ. ඒකට අපි කියන්න ඕන විනෝද ගමනක් කියලා. එහෙදි නේද? ඒ නිසා එහෙම වුණොත් නම් ලෝභ හිත් ඇති වෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ධර්මයෙන් ඈත්ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යනතුරු දවස මුළුල්ලේ ඇතිවන සිත් වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බවම කිය යුතුය. පැහැදිලිද? අපි තව ටිකක් ඉස්සරහට කතා කරමුකෝ. එතකොට තේරෙයි අපිට දවසේ ලෝභ මූල හිත් කොයිතරම් ඇති වෙන්න පුළුවන්ද කියන එක. හරි. ඊට පස්සේ මේ ලෝභ මූල හිත් උපදන හැටි ගැන විස්තරයක් තියෙනවා. මේ ටික පොඩ්ඩක් කියමු බලන්න ඊළඟට කවුද? හරි. අත්ත කෝවිදාය.
පොහොසතා වෙත වැඩිපුර ඇති දේ ගැනීමේ වරදක් නැත. අධර්මයේ උපයා තිබෙන මේ වස්තුව ගැනීමේ වරදක් නැත. යනාදී යම්කිසි මිත්‍යා අදහසක් පෙරටු කොටගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙමක් නැතුව අනුන් අයත් වස්තුවක් සොරා ගැනීම, මේවා අපිට දෙවියන් දුන්නේවාය කියා මිත්‍යා අදහස් පෙරදරි කරගෙන කාගේවත් මෙහෙමක් නැතුව මහත් සතුටින් රස විඳින බොජුන් වැඩීම යනාදී සෝමනස සහගත දුෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරිත උපදී.
ආ. පේනවා ඇති මේ තැන්වල සෝමනස්ස සහගත කියලා කිව්වේ සිත සතුටින් තියෙන නිසා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත කිව්වේ මෙන්න මේ වැරදි අදහස් තියෙන නිසා. පේනවා ඇති පෝසත් කෙනෙක් ගාව තියෙන දේ හොරකම් කළාට කමක් නැහෙනි කියලා හිතුවොත් ඒක නිවැරදි සිටිවිල්ලක්ද? ධර්මානුකූලද? වැරදි සිටිවිල්ලක්. ඒත් එක්කම කවුරු හරි අධාර්මිකව උපයෝපු දෙයක් තියෙනවා. මේක හොරගම් කළාට කමක් නැහැ කියලා හිතනවා. ඒක නිවැරදි අදහසක්ද? වැරදි අදහසක්. පැහැදිලිනේ? මින් එහෙම නැත්තම් මේ දේවල් දීලා තියෙන්නේ දෙවියෝනේ අපිට. ඒ නිසා මේවා පරිභෝග කළාට මේක අපිට දෙවියෝ දීලා තියෙන්නේ. ඒ නිසා මේවා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. හරි, ඒ වගේ හිතලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම වැරදි අදහස්. ඒ වැරදි අදහස් වලින් යුක්ත හිත ditthi samprayutta හිතක්. මේ ටික විතරක් නෙවෙයි ditthi samprayutta වෙන විදිය තව ටිකක් ඉස්සරහට විස්තර වෙනවා. මෙන්න මේ මොක්පුර රන්දොර පොතේ පිටු අංකය නම් අපි දාලා නැහැ මෙතන. පසුව හොයාගන්න. ආ මෙතන තියෙනවා 409 410 පිටුවල. මෙන්න මෙතන මේ කියන විස්තරයක් තියෙනවා. මේ ටික හරිම වැදගත්. ඉතින් මෙතන පේනවා ඇති මගේ තමා කැමති එහෙම තමන් සතු රත්‍රන් කියලා යමක් අරමුණු කරනවා. එහෙම අපි රත්‍රන් කියලා පැත්තකින් තියමුකෝ. අපි මේ තියෙන කෝප්පය එහෙම නැත්නම් බෝතලේ මේ මගේ බෝතලය කියලා හිතා ගන්නවා. එහෙම හිතන අවස්ථාවක මේ ඝණයක් විදියට එක දිගට පවතින දෙයක් විදියට මේ බෝතලය කියලා මේක අරමුණු කිරීම සිද්ධ වෙන්නේ නিত্য සංඥාවකින්. එතකොට ඒ විදියට වැරදියට මේ තේරුම් ගැනීම, ඒකට අපි කියනවා රත්‍රන් යයි වරදවා පිළිගැනීම දිට්ඨියයි ලෝක සාමාන්‍ය අත්ත් දිට්ඨි. එහෙම නැත්නම් ලෝක ව්‍යවහාර අත්ත් දිට්ඨි වර්ගයක් මේක. අපි මේ මොනවද ලෝක ව්‍යවහාර අත්ත් දිට්ඨි කියන්නේ කියලා ඉස්සරහට තව පොඩ්ඩකින් කතා කරනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් ලෝකයේ ව්‍යවහාර කරනවනේ මේ සම්මුති ව්‍යවහාර. ඒ තැනකදී අපිට මේ සම්මුතිය ව්‍යවහාර කරන්න පුළුවන් නිවැරදි අවබෝධය සහිතව සහ නිවැරදි අවබෝධය නැතුව. දැන් අපිට අවබෝධය තියෙනවා නම් මේක වෙනස් වෙන රූප ධර්ම සමූහයක් කියලා. ඒ අවබෝධය සහිතව නම් ඒත් එක්කම මේ වෙනස් වෙන රූප ධර්ම ගොඩක එකතුවකුයි මේ තියෙන්නේ කියන අවබෝධය සහිතව අපි මේකට බෝතලය කියලා විවහාර කරනවා නම් ඒ තැනකදී ditthiya යෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ditthi samprayutta ලෝභ හිතක් තමයි යෙදෙන්නේ. පැහැදිලි නේද? දැන් රහතන් වහන්සේත් මේකට බෝතලේ කියලා ව්‍යවහාර කරනවද නැද්ද? කරනවා. හැබැයි රහතන් වහන්සේට අවබෝධය තියෙනවද නැද්ද මේක වෙනස් වෙන ධර්මතා ටිකක් කියන අවබෝධය තියෙනවා. ඒ නිසා තමයි ඒ ව්‍යවහාරයේ වෙනසක් තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා අපට මේක බෝතලයක් කියලා අරමුණු කරද්දී සහ ධර්ම අවබෝධය තියෙන කෙනෙක් මේකට බෝතලයක් කියලා විවහාර කරද්දී ඒක දෙකක්. සාමාන්‍ය අවබෝධයේ තියෙන කෙනෙක් සහ නැති කෙනෙක්. පැහැදිලි නේද? ආ. ඒ අවබෝධය නැත්තම් ඇත්තටම බොහෝ සෙයින් ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේත් කියන්නේ දවසේ වැඩි හරියක් ලෝභ හිත් ඇතිවීම ඊට වැඩි. පැහැදිලි නේ? තව ටිකක් ඉස්සරහට යද්දි තව අපි විස්තර කරනවා. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. එතකොට මේ විදිහටම නිච්ච සුඛ අත්ථ සුභයයි වරදවා දැනගැනීම මෝහයයි නිච්ච සුඛ අත්ථ සුභයයි පිළිගැනීම ඇදහිම දිට්ඨියයි. පැහැදිලි ඇති. එතකොට යමක් නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා ඒ අනිත්‍ය ආදී ධර්මයට විරුද්ධව දැකීම මෝහය නිසා සිද්ධ වෙන දෙයක්. වැරදි ආකාරයෙන් දැකීම, වැරදි ආකාරයෙන් මේක පිළිගැනීම තමයි දිට්ටි කියලා කියන්නේ. ඒ තමයි මේ චෛසික දෙකේ වෙනස. ප්‍රමාණය ගැන තව විස්තර ටිකක් තියෙනවා. ඒ ටික කෙටියෙන්ම කිව්වොත් මානයේ ස්වභාවය තමයි තමන්ව උසස් කරලා සලකනවා. තමන්ව මනිනවා. යම් දෙයක් එක්ක සසඳනවා. එතනක උසස් හෝ පහත් කියලා තමන්ව සසඳනවා. තමන් හෝ තමන් සතු දෙයක්. උසස් අනිත් දේවල් එක්ක උසස් හෝ පහත් කියලා සසඳන එක තමයි මානය කියලා කියන්නේ. ඒතර මානයේ ප්‍රභේද ගොඩක් තියෙනවානේ. හීනමාන, සෙය්‍යමාන, සදිසමාන ඔය විදිහට. ඒතර ඒකේ ඒ සසඳන ආකාරය අනුව තමයි මේ මානයේ ප්‍රභේද වෙනස් වෙන්නේ. කොහොම හෝ ඒ විදිහේ මනින ගතියක් තියෙනවා නම් ඒකට අපි කියනවා මානය කියලා. මේ පේන වැටි අපි මේ ටික කලින් කතා කළා. පොඩ්ඩක් කියවලා කියමු බලන්න මොන සූත්‍රයේදීද මේක කතා කළේ කියලාවත්. සබ්බාසව සූත්‍රයේදී මතක ඇති. මේ කියලා තියෙන එතනදි කිව්වා සත්තෝ ඉතිවා සත්තස්ස ඉතිවා ගන්හන්තස්ස දික්ඛාසව උප්පජ්ජති. මේ සත්වයේ එම නැත්තම් මේක සත්වයේ දෙයක් කියලා ඒ අදහස ගන්නවා නම් ඒ කෙනාට දිට්ටි ආශ්‍රවය උපදිනවා. ඒතර දිට්ටි ආශ්‍රවය උපදින්නේ දිට්ටි සම්ප්‍රයුක්ත හිත් එක්ක. පැහැදිලි නේද? එහෙම නැත්තම් අර අදිවාසනා පහතබ්බා යටති කිව්වේ මට සීතයි මට උෂ්ණයි කියලා අරමුණු කළොත් ඒ තැනක දිට්ටි ආශ්‍රවය උපදිනවා. ඒ වගේම පරිවජ්ජනා පහතබ්බා යටති කියුණා මතක ඇති අර ඡණ්ඩ හත්තින් ඡණ්ඩ අස්සන් ඒ විදිහට ඒ කට්ටිය පරිහරණය කරන් ඒ අයව මගහැරලා යන්න කියලා. එතකොට මාව ඇතෙක් පාගනවා කියලා හිතනවා. එතකොට අස්සයෙක් මාව පාගනවා කියලා හිතුවොත් පාගන අස්සයෙකුත් ඉන්නවා පෑගෙන මමෙකුත් ඉන්නවා නේද? පාගන අස්සයෙකුත් ඉන්නවා පෑගෙන එතකොට මමෙකුත් ඉන්නවා නේද? එතකොට නිත්‍යව අරගෙන මේ දෙකම. ඒ නිසා තමයි මේකට දික්ටි කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒක දික්ටි ආශ්‍රවයයි. එහෙම නැතුව අපි ඒ වෙලාවේ තේරෙනවා නම් අවබෝධය සහිතයි නම් මේ විදියට පෑගුවට ඉතින් මෙතනදි මේ රූප ධර්ම ටිකක මේ විදිය වෙනස් වීමක් වුණා. ඒත් එක්කම මේ විදියේ විපාක හිත් ටිකක් පහළ වුණා. ඉතින් මේ සියල්ලම වෙනස් වෙන ධර්මතා ඒ විදියේ අවබෝධයක් ඇති කරගත්තා නම් අන්න කුසල් හිත් පහළ වෙනවා. පැහැදිලිද රුචිර ධම්මායස්ම? ආ. හරි. එහෙමනම් ඔන්න ඒ ටික අපි කතා කරලා අවසන්. තව ඊට අමතර කරුණු ටිකකුත් කතා කරන්න තිබුණා. අපි ඒ ටික ඊළඟ දවසේම තමයි කතා කරන්න වෙයි නේද? උදාහරණත් එක්ක අපි පසුව මේ එකිනෙක හිත් උපදින අවස්ථා ගැන උදාහරණ ටිකක් විස්තර ඇතුව කතා කරනවා. පේනව ඇති අකුසල් හිත් ඇති වෙන අවස්ථා ගැන අපි මේ සටහන් ටිකක් එහෙම දාලා තියෙනවා. මේ විදිහට දැන් පිරිසට අපි පොඩි කුටියෙන් කරගෙන ඉන්න වැඩක් දෙන්න යන්නේ. මෙන්න මේ විදිහේ සටහනක් හදාගෙන ඉන්න ඕන. පේනවද දන්නේ? සම්පූර්ණ කරන්න බෑ. දැන් යට කොටස් ටික තාම අපි කලේ නැති නිසා දැනට මේ මුල් ටික සම්පූර්ණ කරගෙන ඉන්න ඕන. තමන් හිතලා පොත්වල තියෙන උදාහරණ ගන්නේ නැතුව මේ පැත්තෙන් සිතේ නම ලෝභ සිතට මේ සෝමනස්සාගත දිට්ඨිගත සම්ප්‍රයුත්ත සංකාරික සිත ඒ විදිහට ඒ සිත් අට ලියා ගන්නවා. ඒකේ තමන් දන්න විදිහට සිංහලෙන් තේරුම ලියනවා. ඊළඟට ඒ හිත පහළ වෙන්න පුළුවන් අවස්ථාවකට උදාහරණයක් මේ විදිහට අනිත් පැත්තෙන් ලියනවා. එතකොට මේක පොත් කියවලා කලින් බැලුවට කමක් නැහැ. ඊට පස්සේ පොත වහලා පොතේ නැති එකක් හිතලා තමන් හිතලා උදාහරණ ලියාගෙන එන්න ඕන. පුළුවන් නේද? හරි. දැන්ම ලියා ගන්න ඕන. නේද? ඊට පස්සේ මේ විදිහේ හිත ඇති වෙන අවස්ථා ගැන අපි මේ උදාහරණ ටිකක් කියන්න යන්නේ. දැන් ලෝභ සිත් අට අවස්ථා තුනකදී ඇති වෙන්න පුළුවන්. කොහොමද? ලෝභය විතරක් දිට්ඨියෙන් සහ මානයෙන් තොරව ලෝභය ඇති වෙන්න පුළුවන්. ලෝභය සහ දිට්ඨිය ඇතිව උපදින්න පුළුවන්. ලෝභය සහ මානය ඇතිව උපදින්න පුළුවන්. එතකොට කොහොමද උදාහරණයක් ගත්තොත් මානයත් නැති දිට්ඨියත් නැතුව සුද්ධ ලෝභය විතරක් යෙදෙන අවස්ථා තියෙනවා. ඒ තැනක උදාහරණයක් මේ වගේ අවස්ථාවක් අපි තුමු. දැන් සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට දිට්ඨිය ප්‍රහාණය වෙලානේ තියෙන්නේ. ඒ වගේ සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් මානයෙනෙත් තොරව යමක් ගැන ලෝභයක් ඇති කර ගන්නවා. කොහොමද? තමන්ගේ බිරිඳ ගැන හෝ වේවා දරුවෙක් ගැන ලෝභ හිතක් පහළ වෙනවා. ඒ තැනකදී දිට්ඨිය කොහොමත් නැහැ, මානයේ දෙන්නෙත් නැහැ. ඒ නිසා ලෝභය විතරක් යෙදෙන අවස්ථාවක්. ලෝභයයි දිට්ඨියයි යෙදෙන අවස්ථාවක්. කොහොමද? මගේ සිවුර කියලා කල්පනා කරනවා. ඊයේ තිබ්බ සිවුරම තමයි මේ තාමත් තියෙන්නේ. මේ මගේ ගෝලයා කියලා ඉතින් ඒ ගෝලයා දිගට ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. කලින් හිටපු ගෝලයාම තමයි තාමත් ඉන්නේ කියලා. එහෙම නැත්නම් මේ මගේ ගුරුවරයා කියලා දැඩිව අර දිට්ඨියෙන් යුක්තව ඒ වගේ වෙනස් වෙන ස්වභාවයෙන් නොසලකාතේ කල්පනා කරනවා. මේ මගේ රට, මේ මගේ අරණ්‍ය, මේ මගේ ජාතිය, ඔය විදිහට කල්පනා කරන හැම තැනකදීම ඒ නিত্য සංඥාදීන් යුක්තයි නම් ඒක දිට්ටි සම්ප්‍රයුක්ත හිතක්. ලෝභය සහ මානයේ යෙදෙන තැන් මේ උදාහරණ ටිකක් මම විශේෂ කෙනෙක් කියලා හිතනවා. අනික් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අනික් අය මට ගරු කරන්න ඕන කියලා හිතනවා. සමහරු මේ වගේ අය අපිට මුණ ගැහිලා තියෙනවා ඈ. එකයි මේ කියන්නේ සමහර ඒවා මේ මම් පහළ වුණේ සක්විති රජ වෙන්න. අපි දන්න එක කෙනෙක් හිටියා අපි අඟවන්නේ නැහැ කවුද කියලා. ඒ කෙනා කලින් ගිහි කාලේ හිටලා තියෙන්නේ තමන් තමයි කවුද අර කවුද මේ දෝදියසෙන් කුමාරයයි කියලා. දියසෙන් කුමාරය කියලා පස්සේ පැවිදි වෙලා දැනුත් සමහර ඒ වගේ වැරදි අදහස් තියෙනවා. ඒ වගේ සමහර විට ඒ තමන් විශේෂ කෙනෙක් කියලා කල්පනා කරනවා. තව සමහරව හිතනවා මම පහළ වුණේ සාසනේ රකින්න. ඒ නිසා මම විශේෂ කෙනෙක්. ඒ නිසා අනිත් අය මට ගරු කරන්න ඕන කියලා ඒ වගේ හිතනවත් ඇතැම් අය. එතකොට තව මෙහෙම වෙන්න පුළුවන් මම අවබෝධ කරගෙන ඉන්න විදිය තමයි ශ්‍රේෂ්ඨ. මට තමයි හොඳටම තේරෙන්නේ මේ දේවල්. අනිත් අයට මට තරම් තේරෙන්නේ නැහැ. දහම් කරුණක් වෙන්න පුළුවන්, විනය කරුණක් වෙන්න පුළුවන්, භාවනාවක් වෙන්න පුළුවන්. ඔය හැම තැනකදීම මේ මාන්න ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතනවා මගේ හිතවත් අය, මගේ ගෝලයෝ තමයි දක්ෂම අය. අනිත් අය වගේ නෙමෙයි මගේ ගෝලයෝ. එහෙම කියන්නේ සමහරු නේද? ඒ විදිහේ ඔය බෙදීම් හදන, ඒ විදිහේ හිතන්න පුරුදු වෙන කෙනා රටවල් දෙක භික්ෂුන් වහන්සේලා එකතු වුණොත් කතා කරන්නේ මගේ රට තමයි හොඳම රට කියලා. ඊට පස්සේ එකම රටේ අරණ්‍ය කීපයේ ශුන්නහන්සේලා එකතුනොත් කල්පනා කරන්නේ කතා කරන්නේ ඔයාලගේ ආරණ්‍ය වගේ නෙවෙයි, අපේ ආරණ්‍ය තමයි හොඳම, අපේ ඉන්න අය තමයි දක්ෂම අය. තමන්ගේ ආරණ්‍ය ඇතුළෙත් අපි හිතමුකෝ තමන්ගේ ශිෂ්‍යෝ ඉන්නවා, තව කාගේ හරි පිරිසකගේ ශිෂ්‍යෝ ඉන්නවා. මගේ ශිෂ්‍යෝ තමයි දක්ෂම, මං ඉන්න ප්‍රදේශය තමයි හොඳම ශ්‍රේෂ්ඨම කියලා කල්පනා කරනවා. ඒ කට්ටිය එකතු වුණාමත් ඒ අතරෙත් මම තමයි ශ්‍රේෂ්ඨම, මම තමයි දක්ෂම, එහෙම කල්පනා කරනවා. අන්න ඒක තමයි මානය කියලා කියන්නේ. පැහැදිලි නේද? ඉතින් අපි මේ දේවල් තේරුම් ගත්තම උත්සාහවත් වෙන්න ඕන ඒ දේවල් අයින් වෙන විදියට කටයුතු කරන්න. පැහැදිලි නේද? මේක අකුසලයක් කියලා තේරුම් ගන්න එකත් වටිනවානේ. අපි ඒව ගැන තව අමතර විස්තර කතා කරන්න තියෙනවා. අපි ඒවා මේ තැන් අපිට කතා කරන්න තියෙනවා අකුසලයන්ගේ ආදීනව. ඒ ටික අපි ඊළඟ දවසේදී කතා කරනවා. දේශ හිත් ටිකත් කතා කරලා ඒවා ඇති වෙන අවස්ථා ගැනත් මේ තැන්වල ටිකක් කතා කරලා ඊළඟ දවසේදී අපි මේ අකුසල් හිත් ගැන සම්පූර්ණ අවසන් කරනවා. අපි මේ ටික වැඩිපුර විස්තර කළේ ඇත්තටම අපිට ප්‍රායෝගික නිසයි. අපි එතනින් ඉස්සරහට තියෙන කරුණු ටිකක් ඉක්මනින් කරගෙන යන්න අදහස් කරනවා. කොට දෙනෙක් කරලා තියෙන නිසා ඒවා බලාගෙන ඉන්න රේරුකා නිසන්නන්සේගේ අභිධර්ම මාර්ගය පොත, අභිධර්ම චන්ද්‍රිකාව, විශේෂයෙන් මේ දෙක ටිකක් බලලා තියාගන්න. ඊට පස්සේ අපි මේ අකුසල් හිත් සහ අකුසල් විපාක ගැන ටිකක් වැඩිපුර අපි කතා කරනවා. ප්‍රායෝගික නිසා ඒ දේවල් වලට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ තැන් වල තමයි වැඩිපුර අකුසල් උපදින්නේ. ඒ නිසා අපි ඒවට කොහොමද මුහුණ දෙන්න ඕන, නිවැරදිව හිත පවත්වන්න ඕන කියන ටික වැඩිපුර කතා කරනවා. එතනින් එහා කොටස් ටිකක් අපි වේගෙන් කතා කරගෙන යනවා. ඒ හොඳයි නේද? හරි.